සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි භාවනාවේ භාවනාවකට අදාළව න්‍යායාත්මක කරුණු විග්‍රහ කළේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයට මුල් උනේ මීට පෙර කරන ලද කායගත සති සූත්‍රය කියන සූත්‍රයක්. කායගත සති සූත්‍රයේ තියෙන්නේ අර කළ යුතු එකම දේ වූ කායිකායානුපස්සනාව පමණයි. නමුත් බුදුහාමුදුරුවෝ පස්සේ කාලෙක මේ කායගත සති සූත්‍රය ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළාම විග්‍රහ කරනකොට සතර සතිපට්ඨානියම පූර්ණය වෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්නට හැකි ආකාරයට මහා සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා ඒකායන මාර්ගය හැටියට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කායගත සති සූත්‍රය දේශනා කිරීම අත්හැරියා. එක කලේ නෑ හුඟක් කල්. මෙහෙම බුදුහාමුදුරුවෝ මේ කායගත සති සූත්‍රය දේශනා කිරීම අත්හැරීම නිසා කාලයක් ඊට පස්සේ නැවත එක අවස්ථාවක ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ මෙම ධම්සභා මණ්ඩපයේ සාකච්ඡා කළා අච්චරියං ආවුසෝ අද්භූතං ආවුසෝ යාවංච විදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානිසංසෝති කියලා සාකච්ඡා වුණා. මේකට හේතුව දැන් මේ ජේතවනාරාමයේ වැඩවාසය කළේ අවසාන අවුරුදු 24ක් වගේ කාලයක්. මුල් අවුරුදු 20ක් පමණම වැඩවාසය කළේ මගධ රටේ රජගහනුවර රජකළ අම්පාරේ වේළුවනාරාම. එතකොට මුල් අවුරුදු 20ක් වැඩවාසය කළේ රජගහනුවර වේළුවනාරාම. ඊට පස්සේ අර අනේ පිඩුසිටතුමා සකස් කළ දුන්න අර නාහුවෙන එහෙම නැත්නම් ජේතවනාරාමයට වැඩවාසය කරන්න ගියා. මේ ජේතවනාරාමයේ වැඩවාසය කළේ එතකොට බුදු වෙලා අවුරුදු 21කින් පස්සේ 21 ඉඳන් 45ක් දක්වා කාලය 44ක් දක්වා කාලය තුල මෙහෙම වැඩවාසය කරන කාලේ ඒ කියන්නේ බුදු වෙලා අවුරුදු 30කට 35කට විතර පස්සේ තමයි මේ ධම්සභා මණ්ඩපයේදී එදා හිටිය භික්ෂූන් සිවණක් පිරිස මහණමේන උපාසක උපාසිකා මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙම කතාවක් මතු වුණේ. මේ කතාව මතු වෙනකොට මේ වෙන විට කවුරුත් කියන්නේ මේ කායගත සති සූත්‍රයේ පිළිබඳව දැනගෙන හිටියේ නැති නිසායි මෙහෙම ධම් සභා මණ්ඩපේ අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංච විදන් තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්බුද්ධේන කායගත සති භවිතා බෞලී කතා මහප්පලාවුත්තා මහන් සංසාති කියලා කතා වුණේ. ඒක නිතර නිතර දේශනා කළා නම් ඒ කාලේ එහෙම කියන්නේ නැහැ. මොකද කවුරුත් ඒක අහලා තිබුණා. අහලා තිබුණේ නැහැ. ඒකයි මෙහෙම කතා කළේ. ඉතින් ධම්සභා මණ්ඩපයට බුදුහාමුදුරුවෝ වැඩම කළාම බුදුහාමුදුරුවෝ අහනවා සාමාන්‍ය සිරිතක් හැටියට මම එන්නට පෙර මොනවාගේ මාතෘකාවක්ද කරුණක්ද සාකච්ඡා කළේ කියලා. ඒක අරබයා තමයි ධර්ම දේශනාවක් කළේ. එතකොට ඒ ධම්සභා මණ්ඩපය හිටිය අය කිව්වා මේ අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ කියලා මෙහෙම මහත්ඵල මහානිසංස ඇති කායගත සති සූත්‍රය කියලා එකක් ඔබ වහන්සේ අතීතයේ දේශනා කරලා තියෙනවා. අපි ඒක දන්නේ නැහැ, අහන්න කැමතියි කියලා. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ මේ කායගත සති සූත්‍රයේ යලිත් අර මුල් කාලේ දේශනා කර වදාළ එක නැවැත් වූ කායගත සති සූත්‍රය අවුරුදු 30කට 35කට පමණ පස්සේ නැවත කායගත සති සූත්‍රය දේශනා කළා ජේතවනාරාමේදී. ඒ කායගත සති සූත්‍රය තමයි මේ මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රය හැටියට තියෙන්නේ. මේක තමයි මේ කායගත සති සූත්‍රය හැටියට ත්‍රිපිටකය අපිට අද දකින්න තියෙන. කතං භාවිතාච භික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. කොයි ආකාරයට භාවිතා කළොත්ද, කොයි ආකාරයට දිගටම බහුලව භාවිතා කළොත්ද මේ කායගත සති සූත්‍රය මහත්ඵල මහානිසංස කෙනෙකුට ලබා ගන්න පුළුවන් කියන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ විමසලා ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ කායගත සති සූත්‍රය නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතා කරන ආකාරය භික්ඛූන්ට සිවණක් පිරිසට භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා පිරිසට දේශනා කළා. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසිදති පල්ලංකං ආභූජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝව පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා අස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති රසං වා පස්ස සන්තෝ රසං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අසස සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්සස සාමීති සික්ඛති. මේ අර මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනපාන සති සමාධි පබ්බයමයි මේ ආකාරයට අර මුල් කොටස දේශනා කළේ. නමුත් අර මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මීට පස්සේ වෙන එක. ඒක තියෙන්නේ මේ ඊට වඩා වෙනස් වූ එකක්. කවුරු දන්නවා? ඒක තියෙන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී විහෙරති බහිද්ධා වා කායේ කායන පස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායන පස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සී වා කායේ ස්මී විහෙරති වය ධම්මානුපාරා අත්ති කායෝති වා පනස සති පච්චුප්පට්ඨිතා හෝති ආවදීව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. දැන් නමුත් මේ කායගත සති සූත්‍රයේ ඒ ආනපාන පබ්බේ විග්‍රහ කරලා මේ විදිහට නෙමේ කිව්වේ. ඒකේ කිව්වේ ඊට වඩා වෙනස් ඊගාවට. අර ආනපාන සති සමාධිය එකමයි. දීගං වා ආස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ රසං වා ආස්සපස්ස අස්සපස්සමයි. අස්සපස්ස කියන්නේ මේ ආශ්‍රය කිරීම සහ ආශ්‍රයෙන් බැහැර කිරීම. ප්‍රාණී කිරීම. සේවිතබ්බා අසේවිතබ්බා කිරීම. මේකමයි කිව්වේ. ආයුධ පැත්තමයි කිව්වේ. සබ්බකාය අසති සාමීති සික්කති පස්ස සික්කාමීති සික්කති. අර වැරදිදී ප්‍රහාණය කිරීමනුත් ඒ වෙනුවට නිවැරදිදී ආශ්‍රය කිරීමනුත් සික්කති. ඒ වගේම පසම්බයන් කාය සංකාරං අසති සාමීති පස්සති සාමීති දෙකෙන්ම වෙන්නේ පසම්බයන් කාය සංකාරං. මෙහෙම කියලා ඊට පස්සේ තස්ස දැන් මේ තස්ස කියන එක මගදී භාෂාවේ මෙන්න මේක භාවිතා කරගෙන යනකොට මෙන්න මේ ප්‍රතිඵල ලැබෙනවා. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. තේ දැන් සරසංකප්පා කිව්වේ ගේහසිතා. දැන් අර අපි දැන් අර නිවිසති වගේ උපාදානය කරගන්න ගෙට ගන්න කරුණු තුන තමයි මේ සරසංකප්පා. තේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ඒ තුනම රාගදේශ මොහ තුන තමයි. ඒ තුනම පහියන්ති. තේසං පහනා එතුන ප්‍රහාණය වීම නිසා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. මේ බුද්ධ ඥානපත හතර. සන්දිස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා චූලාත්තිපද උපම සූත්‍රය ඇතුළු වෙනත් සූත්‍රවල විග්‍රහ කළා වගේම මෙතන කියන්නේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. බුද්ධ ඥානපද හතරම පූර්ණ වෙන්නේ. තේ පහියන්ති. අර රාගදේශ මොහ සංවර සංසිඳීම සම්මා තත්වයට පත්වීම. ඒ අනුව දැන් මෙතන වෙන්නේ අර මහා සතරාජපට්ඨාන සූත්‍රයේ කියපු අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීති කියන එක නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. මෙතෙන්දි වෙන්නේ අර ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති. තේසම් පහන අධ්‍යාත්මේව චිත්තං අධ්‍යාත්මික වශයෙන් සිටේ තිබුණු සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. ඒ අනුව එවම් භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති. භාවේති භාවිතයට ගන්නවා. මෙතෙන්දි මේ ආනපාන සති සමාධියමයි භාවනාවට ගන්න. එතකොට අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තිබුණු දෙයමයි මේකෙත් කියලා තියෙන්නේ. අර කායේ කාය අනුපස්සනාවේ අර පබ්බහතරෙන් අර මුල් එක තමයි මේකෙත් මේ කියලා තියෙන්නේ. ඊළඟට හැබැයි මේකේ අර ඊට වඩා වෙනස් ක්‍රමයක් වෙනස් දෙයක් හිතේ යෝගාවචරය තුළ සිද්ධ වෙන්නේ. අතන රාග බව ද්වේෂ බව මෝහ බව බව උදුරා දමන්නට උපකාර වන අනිච්ච දුක්ඛානත්ත පූර්ණ වෙනවා. අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී. ඒ වගේම පච්චුප්පට්ඨිතා හෝත ඥානමත්තාය පටිසත්තිමත්තාය. ඒක මේකේ නැහැ. මේකේ තියෙන්නේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති. ඒ අනුව එවං භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති. ඊළඟට අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය තිබුණු දෙවන පබ්බය ඉරියාපත පබ්බිය පුනිච පරම්භිකවේ බික්කු ගච්චන්තෝ ආගච්ඡාමීති පජානාති තිතෝ ආ තිතෝස්මින්ති පජානාති නිසින්නෝ ආ නිසින්නෝස්මින්ති පජානාති සයනෝ ආ සයනෝස්මින්ති පජානාති ඒ විදිහටමයි අය වෙනසක් නැහැ මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ කායගත සත්‍ය සූත්‍රයේ මේ පබ්බ 14 ආනපාන සමාධි පබ්බය ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බේ ඊගාවට ඊට පස්සේ පටික්කුල මනසිකාර පබ්බය ඊට පස්සේ ධාතු මනසිකාර පබ්බය ඊට පස්සේ නව සීවතික පබ්බය අර මහා සතර හටිපට්ඨාන සූත්‍රයේ කාය කයනුපස්සනාවට අදාළ පබ්බ 14 මෙතෙන්දි කායගත සති සූත්‍රයේ යෝගාවචරයට බුදුහාමුදුරුව මේ කායගත සති භාවිතා කරන්න කියා දුන්නේ ඒකමයි කිව්වේ ආනපාන සති සමාධියේ පිහිටලා ඒකමයි කළේ හැබැයි මෙතෙන්දි සම්තිට්ඨති සම්නිචීදති ඒකෝදි හෝති සම්මාදියති තතම ඒ ආකාරයට තමයි මේ සංවර සංසිඳීම සම්මා තුන සිද්ධ වෙන්නේ සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙන්නේ ඒ අනුව මේ පබ්බ 14 මේ කායගත සත්‍ය සූත්‍රයේ අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආකාරයටම විග්‍රහයක් කරලා තිනවා ඔය පටික්කුල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේ නවසීවතික පබ්බේ සියලු දේ ඒ ආකාරයටම තිනවා මම නැවත නැවතත් ඒක යලි යලි වචනින් වචනින් කියන එකේ තේරුමක් නැහැ අන්තිමට උනේ වෙන්නේ මේකයි ඒ අනුව අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන තත්වය යෝගාවචරය තුළ පූර්ණය වෙනවා ඒ පූර්ණ වීම නිසා ඒ පුද්ගලයා තුළ යම් ආකාරයකට කායගත සති පූර්ණය වෙනවා ඊළඟට මෙහෙම මේ කායගත සති සූත්‍රයේ තියෙන පියවර 14ට අනුව ආනපාන සති සමාධිය වඩගෙන යනකොට ආනපාන සති සමාධියමයි මෙතෙන්දිත් වැඩෙන්නේ මේක අර ආනපාන ප්‍රාණයාම ක්‍රමෙ නෙමෙයි මේකෙත් තියෙන්නේ අස්ස පස්ස ආනපාන මෙහෙම කරගෙන යනකොට දැන් අර මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කාය කායනුපස්සනාවෙන් පස්සේ වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ වීම එහෙම නැත්නම් රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්ම පුද්ගලයා තුල ප්‍රගුණ වීම පූර්ණ වීම නමුත් මෙතෙන්දි වෙන්නේ මේ කායගත සති සූත්‍රයේදී වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ වීම නෙමේ බුද්ධ කාරක ධර්මයන් පූර්ණේ වීම නෙමේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා වීම නෙමේ මෙතෙන්දි වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් මේ 155 වෙනි කේදී තියෙනවා වෙනදී උනච පරම් භික්කවේ භික්කු දැන් මේ කායගත සති සූත්‍රයේ ওই පබ්බ 14 ආනපාන සති සමාධියමයි අර හතරමයි කෙරෙන්නේ මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති අනුස්සතිමයි වැඩෙන්නේ මෙහෙම කායගත සති සූත්‍රයේ භාවිතා කරගෙන යන යෝගාවචරයා තුල 155 වෙනි කේදයේ තියෙන ආකාරයට උනජ පරම් භික්කවේ භික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දැන් මෙතෙන්දි වෙන්නේ යෝගාවචරයා තුල අර පළවෙනි අරිය ධානය පළවෙනි අරිය ධානය අනාදී ධානයක් නෙමෙයි මොකද ආනපාන සති සමාධිය කායගත සති සූත්‍රයේ න මේ පබ්බදාහතර ආනපාන කරගෙන යනකොට අසපස්ස කරගෙන යනකොට වික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් අර මහා සතර අටිපට්ඨාන සූත්‍රේ මෙහෙම එකක් කිව්වෙත් නැහැ, වුණෙත් නැහැ, වෙන්නෙත් නැහැ. එතෙන්දි වෙන්නේ වෙන දෙයක්, මෙතෙන්දි වෙන්නේ පළවෙනි ආර්ය ධානයට අර යෝගාවචරයා පත් වෙනවා. සෝ එවන් පළවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා ඉමමේව කායං විවේකජේන පීති සුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්පරති. නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුකේන අප්පුටං හෝති. ඒ පුද්ගලයාගේ දැන් මෙතෙන්දි වෙන්නේ අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන තත්ත්වය අනුව දැන් අතෙන්දි කිව්වේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොත්සග්ග පරිණාමී ආකාරයට පුද්ගලයා තුළ සතර අටිපට්ඨානෙ වැඩිලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගැන්විලා සත්පුජ්ජංග පූර්. මෙතන ඒ වෙනුවට තියෙන්නේ සෝ ඉමමේව කායං. කායංගේ ශරීරය එහෙම නෙමෙයි, මේ ක්‍රියාකාරකම් කරන අර ක්‍රියාකාරකම් 32. ඒ ක්‍රියාකාරකම් 32 නිසා ඇතිවන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය එහෙම නොවි විවේකජේන පීති සුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති. නාස්ස කිංචි සබ්භාවතු කායස්ස විවේකජේන පීති සුකේන අප්පුටං හෝති. දැන් මෙතෙන්දි වෙන්නේ අර අතෙන්දි උනේ අර ආයතනික රටාව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච නීවරණ ධර්ම නැති වුණා. දැන් මෙතෙන්දි වෙන්නේ පළවෙනි ආර්ය ධානයේදී ඊට වඩා වෙනස් දෙයක්. මුළු මේ ධ්‍යාන පළවෙනි ආර්ය ධානයටපත් වුණාම අර මුළු ශරීර කූඩුවම මේ කර්ජකය තුලම යම් ආකාරයක අර සවිතක්ක සවිතාර පීති සුඛ ඒකාග්‍රතා ඇතිවීම නිසා විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්‍රත්‍ති කියන තත්වයට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ පළවෙනි ධානයට පත් වූ යෝගාවචරයා තුළ ශරීර කූඩුව තුළ කර්ජකය, මනෝමයකය, චිත්තජකය තුනම ඇතුළුව ඇතිවන එහෙම නැත්නම් තේරෙන අදෙන්දි තියෙන්නේ පජානාත. ඒ යෝගාවචරයාට අධ්‍යාත්මික වශයෙන් තේරෙනවා. මෙතෙන්දි අර පළවෙනි ආර්ය ධානයටපත් වූ යෝගාවචරයාට එක ඊට වඩා වෙනස් ආකාරයටයි දකින්නේ, පේන්නේ, තේරුම් ගන්නෙ. ඒ අනුව උපමාවක් දුන්නා, උදාහරණයක් දුන්නා. සේයතාපි භික්කවේ දක්කෝ නාපකෝවා නාපකාන්ති වාසිකාවා කංසතාලේ නානීය උන්නානම් නී. මේ ඒ කාලේ මේ සබන් ෂැම්පු වගේ දේවල් අද වගේ තිබුණේ නැහැ නානකුට. ඒ කාලේ තිබුණේ යම් ආකාරයකට මේ ඇඟේ ගල්වන්න මේ යම්කිසි ඔය කොකු මගර වගේ ස්වාභාවික දේවල් වලින් හදාගත්ත ඔය ගොඩපොර වගේ දේවල්, කොකු මගර ඒ වගේ හදාගත්ත ගුලියක්. මේකට කියනවා සායං නානිය පින්ඩි. පින්ඩි කියන්නේ ඒ ගුලියක්. ඒ ගුලිය ස්නේහානුගත. ඒක ඔළුවෙන් තිබ්බහම, ඇඟේ ගැල්ලුවහම මුළු ඇඟේම බාහිර වශයෙන් අර නාන පුද්ගලයාගේ මුළු ශරීරය පුරාම ඒක අර මුළු ශරීරයම පුරාම ගිහිල්ලා අමුතු සුවයක් එනවා. ඒ අනුව ස්නේහ පෙරේතෝ සන්තර බාහිරා පුඩා ස්නේහ එන නච පග්ගීරීනි ඒවමේවකෝ භික්කවේ භික්කු ඉමමේව කායම් විවේකජින්. ඒ වගේ මුළු ශරීරය පුරාම අර ඒ ගුලිය ඒ යම් කිසි කොකුමඟර වගේ දේවල් නානකොට තිබ්බාම මුළු ශරීර පුරාම විහිදිලා ගියා වගේ මේ පළවෙනි ධ්‍යානයටපත් වූ යෝගාවචරයට තමන්ගේ මේ කර්ජිකය මනුම්මකය තුළ යම් ආකාරයක සුවයක් විවේකජේන පීතිසුකේන අභිසන්දේති පරිසන්දේති වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් එතකොට මෙතෙන්දී වෙන්නේ පළවෙනි ආර්ය ධානයට පත් වෙනවා කායගත සතිය වඩාගෙන යනවා. ප්‍රගුණ කරගෙන යනවා. භාවිතා කරගෙන යනකොට නිවැරදිව. හැබැයි මෙතෙන්දි කරන්නේ අර ආනපාන ප්‍රාණයාම හුස්ම ගැනීම පිටකිරීම නෙමේ. මෙතෙන්දි කරන්නේ අර අස්සපස ආනපාන කිරීම. ආනපාන සති සමාධිය මේක. ඊළඟට දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා. දිගටම කරගෙන යනකොට ඊගාවට තියෙන්නේ පුනිත පරම්භික්කමේ අර සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පටමධ්‍යානයෙන් විතක්ක විචාර ඉවත් වෙලා දැන් පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති වෙනවා. දිගටම කායගත සති සමාධිය හි භාවිතා කරගෙන යන යෝගාවචරයා තුළ පළවෙනි ධ්‍යානයටපත් වෙනවා, දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා, ඊළඟට තුන්වෙනි ධ්‍යානයටපත් වෙනවා, ඊළඟට හතරවෙනි ආර්ය ධ්‍යානට. මේ ධ්‍යාන හතරම ආර්ය ධ්‍යාන හතර. දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේදී වෙන්නේ ධ්‍යාන ලැබීම නෙමෙයි. එතෙන්දී වෙන්නේ අර මනින්ද්‍රිය මතුවෙලා සද්ධා ඉන්ද්‍රිය මතුවෙලා විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය මතුවෙලයි මේ ආර්ය ධ්‍යාන මතුවෙන්නේ. නමුත් මෙතෙන්දී ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුවෙනවට වඩා වෙනස් වෙන්නේ මේක අර පීති සුඛය අර සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධ්‍යානය. ඊට පස්සේ විතක්ක විචාර අයින් වෙලා පීති සුඛේ ගාතකතා සහිත වූ දෙවෙනි ධ්‍යානය එකෙන් එක එකෙන් එක අත්තරෙනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේදී අර පීතියත් සුඛයත් අයින් වෙලා අර සුඛ ඒකාග්‍රතා සහිත ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේදී අර සවිතක්ක සවිචාර පීති සුඛ සියලු දේ ඉවත් වෙලා ඒකාග්‍රතා වේ පමණක් ඉතිරි වූ චතුන්නං ධ්‍යානං චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ කායගත සති සමාධිය නිවැරදිව භාවිතා කරගෙන යන යෝගාවචරයා තුළ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යානය ලැබෙනවා. මේ දිගටම කියලා තියෙන්නේ ඒක පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. මෙතෙන්දී මේ 156 වෙනි කේදී තියෙනවා ඒ දැන් ධ්‍යාන හතරම පූර්ණ වූ පුද්ගලයා තුළ යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා අන්තෝ ගදාවාස කුසලා ධම්මා ඒකේචි විඥා භාග්‍යා. මෙතෙන්දී කුසලා ධම්මා ඒකේචි විඥා භාග්‍යා. කුසලා ධම්මා කිව්වේ මේ කුණු සලා හරින, කෙලෙස් සලා හරින, නික්ලේශී තත්ත්වයට හිතපත් වෙන කුසල ධර්මය පූර්ණය වෙනවා. ඒ අනුව තාම විද්‍යා විමුක්තිය නෙමේ විද්‍යා භාග්‍යය. ඒකට පාර දැන් අතෙන්දි තියන්නේ සෝතාපට්ටි මාර්ගය සකදාගාමී මාර්ගය මෙතෙන්දි එහෙම මාර්ගන මෙතෙන් තියන්නේ කුසලා ධම්මා ඒකේති විද්‍යා භාග්‍ය එකට අරමුණු එකටත් මේ උදාහරණයක් උපමාවක් දීලා තිනවා බුදුහාමුදුරුව මේ කායගත සත්‍ය සූත්‍රයේ හැම තැනකම උපමා දීලා තිනේ මම මේ උපමාවන් ගැන කියන්නේ නැහැ නමුත් මෙහෙම ධානය ලැබලා ඒ ධානවලින් පුද්ගලයාගේ අර මහා සතරාටිපට්ඨාන සූත්‍රයේදී උනේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡිතා කියන නීවරණ ධර්ම ඉවත් වෙලා ආයතනික රටාව වෙනස් වීම. දැන් මෙතෙන්දි වෙන්නේ ඒ ආයතනික රටාවම වෙනස් වෙනවා ධ්‍යාන ලැබලා ඒ අනුව පුද්ගලයා තුළ අර කුසල ධම්මා අධිගතා විද්‍යා භාග්‍ය තත්වයට පත් වෙනවා. මෙතෙන්දි වෙන වචන වලින් තමයි ඒක විග්‍රහ කළේ. ඊළඟට දැන් මේ කායගත සති භාවිතා කිරීම යම් කිසි කෙනෙක් යථා පරිදි දිගටම නොකළොත් මොකද වෙන්නේ කියලා ඊට පස්සේ ඔය ඊගාව පිටේ තියෙනවා 156 වෙනි ඡේදයේ දෙවෙනි ඡේදයේ යස්ස කස්සචි භික්කවේ කායගත සති අභාවිතා අබහුලී කතා භාවිතා බහුලී කතා නෙමේ යම් කිසි කෙනෙක් මේ භාවිතාව අත්තරියොත් බහුල භාවිතා කිරීම අත්තරියොත් ඒක අභාවිතා අබහුලී කතා එහෙම වැරදුනොත් හෝ නොකළොත් හෝ නියම මේ කියපු ආකාරයට ආනපාන සති සමාධියේ පීඨා නොහිටියොත් ලබති තස්ස මාරෝ උතාර මාර්යාගේ උතාරයට මාර්යාගේ උකුලට අහුවෙනවා ලබති තස්ස මාරෝ ආරම්භන මාර්යාගේ අරමුණට යට වෙනවා ඒ නිසා මාර්යාගේ උකුලට අහුවෙනවා මාර්යාගේ අරමුණට යට වෙනවා ඒ අනුව ඒ පුද්ගලයාට අර මගපල ලැබීම විද්‍යා භාග්‍ය වීම වෙන්නේ නැහැ ඒ පුද්ගලයාට නැවත එතනින් අර පෘථග්ජන තත්වයෙන් මගඵල නොලබා අයින් වෙනවා. ඒක තමයි මේ ඊගාවට උදාහරණයකුත් ඇතුව කියලා තියෙන්නේ. ඒ අනුව ඒ පුද්ගලයා සියයතාපි භික්කවේ පුරිසෝ ගරුකන් සිලාගුලා අල්ලමත්තිකා පුඤ්ඤේ මේ උදාහරණයක් උපමාවක් සහිතව කියලා තියෙනවා. ඒ කායගත සතිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩාගෙන යන්නේ නැත්නම් මාර්යාගේ උගුලට අහුවෙලා මාර්යාගේ අරමුණට අහුවෙලා ඒ පුද්ගලයා නැවත ආපහු පෘථග්ජන පුද්ගලයෙක් තත්වයට පත් වෙනවා. ඊළඟට 157 වෙනි ඡේදයේ කියලා තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතාක බහුලී කතා කායගත සතිය නිවැරදිවත් යුගනද්දවත් දිගටම භාවිතා කරගෙන යන පුද්ගලයා තුළ න තස්ස ලබති මාරෝ උතාර මාරයාගේ උගුලට උතාරයට අහුවෙන්නේ නැහැ න ලබති තස්ස මාරෝ ආරම්භන මාරයාගේ අරමුණට යට වෙන්නේ නැහැ ඒ අනුව ඒ පුද්ගලයා ඊළඟ පියවරට යනවා ඊළඟ පියවර තමයි 158 වෙනි ඡේදයේ කියලා තියෙන්නේ යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චිකරණීයස්ස දැන් අර පළවෙනි ආර්ය ධානය දෙවෙනි ආර්ය ධානය තුන්වෙනි හතරවෙනි ආර්ය ධානය ලැබූ ආර්ය ශ්‍රාවකයා ඊළඟට අභිඤ්ඤා සච්චිකරණීයස්ස ඒ පුද්ගලයා අභිඥා ලබන පංච අභිඥා ෂඩ් අභිඥා හෝ අෂ්ට අභිඥා ලබන අභිඥා සච්චිකරණීයස්ස ධම්මස්ස චිත්තං අබිනින්නාමෙති අභිඥා සච්චිකරියාය තත්ත්‍ර සක්කී භබ්බතම් පාපුනාති සති සති ආයතනෙ. ඒ පුද්ගලයා මෙතෙන්දිත් සති හේතුඵල ධර්මයට බහා ගල්පා බලනවා. ඒ වගේම ණයවිනිය කතාවක් නෑ, නමුත් ණයවිනියටත් බලපා බලනවා. ඒකත් උදාහරණයක් හැටියට අරක අර උදක මණිකෝ මේ අර ජාතක කතාවකත් මේ කතාව තියෙනවා. ඒ උදකමණික අර ජලයට මාණිකයක් දැක්මම ජලය පිරිසිදු වෙන උපමාව උදාහරණ මෙතනත් දීලා තියෙනවා. ඒ පුද්ගලයා ඊට පස්සේ අභිඥා සච්චිකරණ සාක්ෂාත් කරගන්නවා, අභිඥා ලබනවා. ඊළඟට ඒ උදාහරණයෙන් පස්සේ 159 වෙනි කේදී දැන් මේ යෝගාවචරයා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥානයත් ලැබුවා, අභිඥා ලැබුවා. අභිඥා සච්චිකාතම් ඒ අනුව කායගතාය භික්කවේ සතියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒ පුද්ගලයාගේ හිතේ පිරිසිදු බව ඇති වෙන අවස්ථා පිළිවෙලින් මේ ආසේවිතාය භාවිතාය බහුලීකතාය එයනුව යානිකතාය වත්තුකතාය අනුට්ටිතාය පරිචිතාය සුසුමාරද්ධාය දස ආනිසංසා පාටිකක්. ඒ යෝගාවචරයා දැන් ආර්යයන් හතර ලබලා අභිඥා ලැබූ ඒ යෝගාවචරයා තුල පාටිකංකා දස ආනිසංස ආනිසංස 10ක් ඒ අර මහත්ඵල මහානිසංස ලැබෙනවා කිව්වනේ. ඒ ආනිසංස 10ක් ඒ පුද්ගලයා ලැබෙනවා. කාව ලැබෙනවා? අභිඥා ලැබෙනවා, ආර්යයන් ලැබුවා. ඊළඟට අරති රති සහෝ හෝති නචතං අරති සහති උප්පන්නං අරතින් අභිගුය්‍ය විහෙරති. දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ ධම්මේසු ධම්මානුපස්සනාවෙන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බලගැන්වෙනවා, පූර්ණ වෙනවා. දැන් මෙතන වෙන්නේ අරති රති සහෝ හෝති නචතං අරති සහති උප්පන්නං අරතින් අභිබුය්‍ය විහෙරති. අර ආරති විරති පාපාගියන තත්ත්වය පූර්ණ වෙනවා. රති අරති රති සහෝ හෝති සාමුලින්ම අර රති අරති විරති තත්ත්වයට හිත පිරිසිදු වෙනවා. හිතේ උපදින්නට එන අනුසය න අනුසේති වෙනවා වෙනුවට මෙතන තියෙන්නේ අභිබුය්‍ය විහෙරති. ඒක තවත් එක මහත්ඵල මහානිසංසයක්. ඊළඟට අර මහා සතර සතිපට්ඨානෙ තිබ්බේ අර පස්සම් භයං කාය සංකාරං පස්සම් භයං චිත්ත සංකාරං අර අභිප්පමෝදයන් චිත්තං මේ විදිහට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තිබ්බේ. මේකෙත් එක වෙනවා. මෙතෙන්දී ඊට ඉස්සෙල්ලා වෙන එකක් වෙනවා බය බේරව සහෝ හෝති. මේ බය අභය වෙනවා. බය බේරව නචතං බය බේරවං සහති උප්පන්නං බය බේරවං අභිබුය්‍ය විහෙරති. එනිසා අර බය කියන එක නැති වෙනවා. මෙතන අර අනිච්ච දුක්ඛ අනාත්ත වචන ටික නැහැ. නමුත් මෙතන වෙන්නේ අර රති අරති සහෝ හෝති බය බේරව සහෝ හෝති. ඒ පුද්ගලයා තුළ ඊට වඩා අර අභිඥාලාභී ඥානලාභී පුද්ගලයා තුළ හිතේ පාරිශුද්ධ බව මේ පැවැත්ම තුළ ඇති ඇල්ම ගැටීම මුලාව නැති වුණ නිසා බය බේරව සහෝ හෝති. ඒ පුද්ගලයාට දැන් මේ පැවැත්ම කෙරෙහි මාය කෙරෙහි පංචස්කන්ධය කෙරෙහි බය ඇති වෙන්නේ නැහැ. උපාදානය කරගන්න. ඒ අනුව කමෝ හෝති සීතස්ස උන්නස්ස දිගච්ඡාය විපාසාය දංස මකට වාතා සපසරින් සම්පස්සානං දැන් අර සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තිබුණු අදිවාසන පහ සබ්බා කියන එක මෙතෙන්දි යෝගාවචරය තුළ පූර්ණ වෙනවා. අර සම්බාසව සංවර පරියාය සූත්‍රයේ තිබුණනේ අදිවාසන පහ සබ්බා කොටස තියෙන්නේ මේකමයි කමු හෝති සීතස්ස උන්නස්ස jigacchāya pipāsāya දංස මකට වාතා සපසරින් සම්පස්සානං දුරුත්තානං දුරාගතං වචනපතානං උප්පන්නානං සාරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං කරානං කටුකානං අසතානං අමනාපං පානහරානං අදිවාසක ටිකෝ හෝති. ඒකමයි වෙන්නේ. දැන් මෙතෙන් දෙනකොට අර ඉවසා විමසා සියලු දේ මගහැර ඉවසා විමසා මග පූර්ණය කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා යෝගාවචර. දැන් චතුත්ථ ඥානං අභිචේතසිකාන මේ පුද්ගලයා චතුත්ථ ආර්යද්වේන ඥානයට අභිචේතසිකාන සමවදින්න පුළුවන්. චතුත්ථ ඥානයට ආර්ය ඥානයට සමවදින්න පුළුවන්. ඒ අනුව ditta dhamma sukha viharanam nikamalabhi hoti akicchalabhi hoti akasira labhi hoti. දැන් ඒ පුද්ගලයා දැන් මෙතන කියන්නේ නිකාමලාභි කියන්නේ නෙක්ඛම්. දැන් අර නිකාමලාභි කියන්නේ අර මේ අසුභානුස්සතිය වඩලා අර යෝගාවචරයා නෙක්ඛම්ම කියන தত্ত্বය මෙතන නිකාමලාභි. ඒ වගේම අකිච්චලාභි. අර ඉච්ඡ නිච්ච වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම වෙනුවට මෙතන තියෙන්නේ අකිච්චලාභි. අකසුයලාභි. එතකොට අස්මිමානෙන් හෝ අර කාමෙන් ප්‍රියමනාප දෙයට ඇලීමෙන් වෙන් වෙනවා. අප්‍රිය අමිහිරි දෙයට ගැටීමෙන් වෙන් වෙනවා. ඒ වගේම ප්‍රිය අර මන මන කටයුතු කිරීමෙන් නිදහස් වෙනවා. ඒ අනුව යෝගාවචරය නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී කියන තත්වයන් යෝගාවචරය තුළ පූර්ණ වෙනවා. සෝ ඒ අනුව අනේක විහිතං ඉද්ධිවිදං පච්චානු හෝති. දැන් මේ චතුර්ථ ඥානයට සමවදින්න පුළුවන් අභිඥාලාභී පුද්ගලයා තුළ අනේක විහිතං ඉද්ධිවිදං පච්චානු හෝති. අනේක ආකාර වූ ඉද්ධිවිද ඥාන. දැන් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන මේ ඉද්ධිවිද ඥාන නමුත් මෙතන සමවදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ ඉද්ධි ප්‍රාතිහාර්ය පාන ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් ඥාන තමා ඉද්ධිවිද ඥාන. ඒ අනේක විහිතං ඉද්ධිවිදං පච්චානු හෝති. ඒවට සමාදින්න පුළුවන්. ඒ අනුව ඒකෝපි උත්තා බහුදා හෝති. අර අර කවුද චූලපන්තක හාමුදුරු අර එක්කෙනෙක් දාහක් කළේ දාහක් එක්කෙනෙක් කළේ ඒ වගේ දේවල් ඒකෝපි උත්තා බහුදා හෝති බහුදාපි උත්තා ඒකෝටි හෝති. ඒ අනුව ආවිභාවං යාව බ්‍රහ්ම ලෝකාපි කායන රසං වත්තති. අනුව අර ඥානලාභී අභිඥාලාභී ඉද්ධිවිද ඥාන තිබුණු දැන් ඉද්ධිවිද ඥාන දිබ්බචක්කු නාන දිබ්බාය ධාතු ඒ වගේම දිවකන දිවඇස දිවමන මේ වගේ දේවල් අභිඥාලාභී පුද්ගලයාට ධානයට සම්වැදුනහම ලබන්න පුළුවන්. ඉද්ධිවිද ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ආදේශනා ප්‍රාතිහාර්ය පුළුවන්. ඒ අනුව අර දුර ඇහෙන සද්ද සද්දෝ පුනාති දුර දේ දකින්න පුළුවන්. ඒක යන් දුරේ සන්තිකේ ඒ අභිඥාලාභියෙක් වෙනවා. ඒ අනුව දැන් පරසත්තානම් පරපුල පුග්ගලානම් චේතෝ පරිච්ච පජාන අර පරචිත්ත විජානන ඥානය පරපුද්ගලයන්ගේ සිත බලන්න සිත කියවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව දැන් අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තිබුණු විග්‍රහ කළ අර චිත්තේ චිත්තානුපස්සනාව මේකෙත් ඒ ආකාරයටම කියනවා. සරාගං වාචිත්තං විතරාගං වෙනවා, සදෝසං වාචිත්තං විතදෝසං චිත්තං වෙනවා, සමෝහං චිත්තං විතමෝහං චිත්තං වෙනවා, සංකිට්ඨ චිත්තේ විකිට්ඨ වෙනවා, මහග්ගත අමහග්ගත වෙනවා, සෞත්තර අනුත්තර වෙනවා, සමාහිත අසමාහිත වෙනවා, විමුක්ත අවිමුක්ත වෙනවා. ඒක මෙතෙන්දිත් අනිවාර්යයෙන්ම චිත්තේ චිත්තානුපස්සනාව සිද්ධ වෙනවා. මේක වීම නිසා මේ කායගත සතිය භාවිතා කරනකොට දිගටම අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ වෙච්ච දේවල් මේකෙත් වෙනවා. හැබැයි වෙන ආකාරයකට එක වෙන මාර්ගයක් පාරක් තියෙනවා. ඊළඟට මේ යෝගාවචරය තුළ දැන් චතුර්ථ ආර්ය ධ්‍යානයට එහා යන්න මේක අර අරූපී ධ්‍යානවලට යෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේක කසින පිරියම් කිරීමක් නොවන නිසා. මේක ආනපාන සති සමාධි භාවනාව නිසා ආර්ය ධ්‍යාන හතරක් අභිඥා ඉද්ධිවිද ඥානත් ලැබෙනවා. ඒ අනුව අර තුන්කල් දක්නා නුවණ පරිචිත්ත විඥාන ඥානය දිව කන දිව ඇස දිව මන මේ වගේ ඒවා ලැබෙනවා. ඒ අනුව සෝ ඊළඟට මේ ආර්ය දැන් මේ පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක්. ඒ අනුව සෝ ඒ පුද්ගලයා අනේක විහිතං පුබ්බේ නිවාසානුස්සරති, පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒක පළවෙනි ත්‍රිවිද්‍යා ඥානය. ඥාන තුනක් ලැබෙනවා මේ පාරේ, මේ මාර්ගයේ, මේ ක්‍රියාවලිය පාර දිගේ යන පුද්ගලයාට. පළවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ තමන්ගේ පෙරවිසු කඳ පිළිවෙල, තමන්ගේ අනුන්ගේ පෙරවිසු කඳ පිළිවෙල දකින පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන ත්‍රිවිද්‍යා ඥානයෙන් පළවෙනි එක ලැබෙනවා. ඒ ත්‍රිවිද්‍යා ඥානය ලැබුණාම තමන් අතීතයේ ඉපදුණු තැන් කරපු දේ රජ කළ හැටි, රජ වූ හැටි, ඒ රජ වූ එක අවස්ථාවකට පස්සේ කල්ප කාලාන්තරයක් සිය දහස් වරක් අපායේ ඒකේ ප්‍රතිඵල හැටියට විඳින්න වූ හැටි සියලු දේ තමන් ගැන අතීතයේ දකින්න ලැබෙනවා. ඒ අනුව එකවරක් රජ වුණාම ඒ කරපු වැරදි දේවල් නිසා, රජස් නිසා තමන්ට අපාය යන්න වූ හැටි සියලු දේ දකින්න පුළුවන් තමා පිළිබඳව. ඒක දැක්කහම ඊළඟට දෙවෙනි ත්‍රිවිද්‍යා ඥානය දිබ්බ චක්කු විඥානය, චුතූපපාද ඥානය කියලත් කියනවා. දිබ්බ චක්කු ඥානය, දිබ්බ චක්කු ඥානය ලැබුණහම මේක අර අනික් අයගෙත් තමන්ගෙත් අර ඉපදුණු තැන්, ගිය තැන්, යන එන තැන් මේ චුතූපපාද ඥානය චුති සහ උපත පිළිබඳව දිගින් දිගටම දකින්න පුළුවන්. ඒ අනුව සුගතේ දුක්ගහිතේ යත කම්මූපගේ සත්‍යේ පජාන, තමන්ට අතීතයේ සිදු වූ තමන්ගේ අතීතය සියලු තැන් බලන්න පුළුවන් වෙනවා. නැවත ඉපදීමක් එපාම එපා වෙලා යනවා. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයත්, දිබ්බ චක්කු ඥානය කියන චුතූපපාද ඥානයත් ලැබුණා. එතකොට තමන්ම අතීතේ නැවත ඉපදීමක් කිසි දවසක නොකළ යුතුයි කියන ඊට පස්සේ තුන්වෙනි දිබ්බ චක්කු ත්‍රිවිද්‍යා ඥානය ආසවක්කේ ඥානය ලැබෙනවා. මේ උබ්බේනිවාසානුස්සති ඥානය නිසා දිබ්බචක්කු ඥානයත් මේ ඥාන දෙක නිසා එහි ප්‍රතිඵලයක් ලෙසයි ආසවක්කේ ඥානය ලැබෙන්නේ. ආසවක්කේ ඥානය ලැබුණහම අර ආසය අනුසය සියලු දේ කය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ අනුව අර ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය දෙකම පූර්ණ කරගන්නවා. උබතෝ භාග විමුක්තිය ආසවක්කේ ඥානය පූර්ණ වීමෙන්. එතකොට ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ වෙනවා, අරහත්ත්වයට පත් වෙනවා. මේක තමයි මෙතනින් ඉවරයි කායගත සතිය. මෙච්චරයි කිව්වේ. දැන් මේක වෙන පාරක්. දැන් බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රය ඒ භික්ඛුන්ට මෙහෙම දේශනා කරලා තිබ්බා. දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තිබුණු පාර පිළිවෙතට වඩා මේක හුඟක් වෙනස් පිළිවෙතක්. මෙතන ධ්‍යාන ලබන්න ඕන, අභිඥා ලබන්න ඕන. අර අභිඥා ලැබලා චුතුපපාද ඥානේ ඒවා ලබන්න ඕන. ඒක වෙන පාර. බුදුහාමුදුරුව මුල් අවුරුදු වල බුද්ධත්වයටපත් වෙලා මුල් අවුරුදු වල අවුරුදු 8ක් 10ක් විතර යනකම් මේ කායගත සති සූත්‍රය තමයි බොහෝ අයට දේශනා කළේ. නමුත් අවුරුදු 10කට 12කට පස්සේ කායගත සති සූත්‍රය දේශනා කිරීම සහමුලින්ම නවත්වලා මේ අවුරුදු 35කට විතර පස්සේ තමයි මේ පිළිවෙත දේශනා කළේ. මේකට හේතුවක් තියෙනවා. මේකට පැහැදිලි හේතුවක් තියෙනවා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ ඒ යුගයේ රටේ අර බ්‍රහ්මජාල සූත්‍රයේ කියලා තියෙන ආකාරයට බොහෝ දෙනෙක් දැන් ඔය කයාකාශ්‍යප, නදීකාශ්‍යප, ජටිලකාශ්‍යප, ඒ වගේම ඔය පස්වග මහණුන්, උද්දකරාම පුත්‍රාලාර කාලාම වගේ අය, ඒ වගේම පංචේ වග්ගයේ වික්කුන්, මේ සියලුම දෙනා ධ්‍යාන අභිඥා ලාභින්. හැබැයි ඒගොල්ලෝ ලබලා තිබුණු ධ්‍යාන අනාර්ය ධ්‍යාන, ලබලා තිබුණු අභිඥා අනාර්ය ධ්‍යාන මත ලබලා තිබුණු අභිඥා. ඒවා අර මලකඩ තට්ටුව කඩන්න උපකාර වුණේ නැහැ. ඒ නිසා ඒ ධ්‍යානලාභීන්ට එකපාරටම මේ ධ්‍යානවල වටිනාකමක් නැහැ. ඔය ධ්‍යාන ලැබලා මගපල් ලබන්න බෑ, ඔය වැරදි ඒවා කියලා කියන්න ගියේ නැහැ බුදුහාමුදුරුව. ඒ ධ්‍යානලාභීන්ට ඒ තමන් ලැබූ අනාර්ය ධ්‍යානත් උපකාර කරගෙන ඒ ධ්‍යාන හරහාම ඒගොල්ලන්ට පුරුද්දක් තියෙනවනේ. ඒ නිසා එවන් අනාර්ය ධ්‍යාන අභිඥා ලැබූ අයට ඊට ගැළපෙන විදිහට ඒ ධ්‍යාන ආර්ය ධ්‍යාන බවට පත් කරගෙන ඒ අභිඥා ප්‍රයෝජනෙට අරගෙන ඒ පාරේ ඒ මාර්ගේ ගිහිල්ලා මගපල ලබන්න, ප්‍රඥා විමුක්තියට පත් වෙන්න ක්‍රමයක් මාර්ගයක් ඒ අයට අර ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට කියා දුන්නා. ඒ අනුව ඒ අනාර්ය ධ්‍යාන අභිඥා ලැබූ අයට මේක මහා සතරාතිපට්ඨානෙ කියන්න ගියේ නැහැ. ඊට පස්සේ අවුරුදු 10ක් විතර යනකොට ඒ අනිකුත් ආගම්වල හිටපු ඒ ධ්‍යාන අභිඥාලාභී සියලු දෙනා කොටසක් මගඵල ලැබලා බුද්ධ ශ්‍රාවකයන් වෙලා මගඵල ලැබලා අරහතුන් වහන්සේලා වුණා. මේක ගන්න බැරි වෙච්ච අය කොමාරිය සංඤතලවලට ගියා. අවුරුදු 10ක් 12ක් යනකොට මේක වෙනස් වුණා. දැන් රටේ අර බ්‍රහ්මජාල සූත්‍රයක් දේශනා කළාට පස්සේ ධානවල අවශ්‍යතාවයක් නැතුවම ධාන නොලබාම මේ කෙලෙස් මුල් උත්තුන උදුරා දාන්න බව උදුරා දාන්න උපකාරක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට ක්‍රමයක් පිළිවෙතක් කියා දීලා ඒ අනුව මගඵල ලබන්න පුළුවන් ධානවලට වටිනාකමක් නොදී ඒ නිසා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කොහේවත් එක වචනකින්වත් දේශනා කළේ නැහැ කිව්වේ නැහැ පෙන්වුවේ නැහැ ධානවල වටිනාකමක් හෝ අවශ්‍යතාවයක් හෝ ධාන ලැබීමේ උත්සාහයක් දරන්නේ ඒක වැඩක් නැහැ මොකද හේතුව එතෙන්දී උනේ මේ සතර සතිපට්ඨානය පූර්ණ කරගැනීමේ හැබැයි කායික අනුපස්සනාව එකයි එද දෙකක් නෑ ඒක එකයි ආනපාන සති සමාධිය අර පබ්බදාහතර කොයිකෙත් එකයි ඊට පස්සේ වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමයි ඒකායන මාර්ගය නම් වූ ආනපාන සති සමාධිය වඩනකොට සතර සතිපට්ඨානය වැඩිනකොට අත්බොඤ්ඤංග වැඩිනවා අරහතාංග මාර්ගය වැඩිනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිනවා සතර ඉද්ධිපාද සතර සම්මප්පදාන වැඩිනවා ඒවා වැඩෙනවා මිසක් බලෙන් වඩා ගන්න බෑ නමුත් මේ ආර්ය ඥාන ලැබූ විශාල පිරිසකට බැරි වෙලාවත් ඔය මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මාර්ගය කිව්වනම් පෙන්නලා දුන්නනම් උඹලා ඔය ධ්‍යාන වලින් වැඩක් නැහැ මෙන්න මේ රාග භව ද්වේෂ භව මෝහ භව දුරන්න මෙන්න මේක කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ඒක ගැලපෙන්නේ නැහැ ඒ නිසා බුදුහාමුදුරුව මුල් අවුරුදු 10 තුළ ඒ ධ්‍යානලාභීන්ට ගැලපෙන අවිඥාලාභීන්ට ගැලපෙන විදිහට කායගත සති සූත්‍රය දේශනා කළා ඒ අය ඉවර වුණාම අවසන් වුණාම දැන් අර සාමාන්‍ය ධ්‍යාන නොලැබූ සාමාන්‍ය ආගම් ඇදහු පුද්ගලයෝ හිටියේ අද වගේ. අදත් මේ කියන ධ්‍යාන අභිඥා ලැබූ අය නැහැ. ඒ නිසා ධ්‍යානවල අවශ්‍යතාවයක් එක වචනකින්වත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කාටවත් පෙන්නලා දීලා කොහෙවත් පෙන්නලා දීලා නැහැ. හැබැයි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගයේ මිසක් කායගත සති සූත්‍රයේ ඒකායන මාර්ගය නෙමෙයි. නිර්දේශයක් කළේ නැහැ බුදුහාමුදුරුව ඉදිරියට ශාසනය පවත්වාගෙන යන්න කායගත සති සූත්‍රයේ නිර්දේශ කළේ නැහැ අනුදැන වදාළේ නැහැ. නමුත් මහා සතර සතිපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කළා අනුදැන වදාලා මගපල් ලබන්න කළ යුතු දේ සියලු දේ කිව්වා. දැන් මෙතෙන්දී ටිකක් කල් යනකොට මහා සතර සතිපට්ඨාන සූත්‍රය තමයි බුදුහාමුදුරුව බුද්ධ ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ දේශනා කළේ කියා දුන්නේ අනුදැන වදාලේ මගපල් ලැබුවේ බොහෝ දෙනා. නමුත් මේ මගපල් ලැබීම කාලයක් ඉවර වුණාම මේ කායගත සති සූත්‍රයේ තියෙන කොටසක් අරගත්ත අර අනාර්ය ඥාන ලැබූ උපනිෂද් ධර්මය තේරුම් ගත්ත මහා සාංගික නිකායේ අය ඔය වේදාගම සිවාගමට ගැලපෙන විදිහට අර ඥාන ලබන්න නැවත මේ කායගත සති සූත්‍රය අර ප්‍රාණයාම වායෝ කසිනේට හරවගෙන අර ඉන්දියාවේදී මේක කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා ලංකාවෙත් ඔය කායගත සති සූත්‍රයේ අර කායකායනුපස්සනාවේ ආනපාන කිරීම අර වායෝ කසිනේට හරවලා බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙර තිබුණ එක ආශ්වාස ප්‍රාශ්වාස උලන් ඇදලා පිටලා පිට කළා ධ්‍යාන ලැබලා මගපල් ලබන්න උත්සාහ කළාට ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන ආර්ය ධ්‍යාන ලැබෙන්න ක්‍රමයක් නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය නිවැරදිව තේරුම් ගන්නවා නම් ඔය අනාර්ය ඥාන ලැබලා කරන්න පුළුවන් දේවල් අර දිව කන දිව ඇස අර පරිචිත්ත විඥාන ඥානය තුන්කල් දක්නා ඥානය මේවා අද අර ආසින් යන එක ඉද්දිවිද ඥාන ඉද්දි ප්‍රාතිහාර්ය අද මේවා නවීන විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන තියෙනවා දැන් අර ආසින් යන්න ඕනේ නැහැ ගුවන් ඥාන තියෙනවා ඔය ටෙලිෆෝන් ස්කයිප් රූපවාහිනී ඔක්කොම තියෙනවා දුර බලන්න දිව කන ඕනේ නැහැ ඒවා නවීන විද්‍යාවෙන් අද හොයාගෙන තියෙනවා අද ඔය ඥාන ලබන්නත් අභිඥා ලබන්නත් ඕනේ නැහැ අද ඕනේ කරලා තියෙන්නේ මේ රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් පුළුවන් තරම් ඉක්මනට උදුරලා දාලා මේ ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගෙන මේ සතර අටිපට්ඨානය සතර ඉද්ධිපාද සතර සම්මාප්පදාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතු කරගෙන සත්පුජ්ජංග පූර්ණ වෙනවා ආරසංගික මාර්ගය පූර්ණ වෙනවා ඒ අනුව අර චතු අරිය සත්‍ය පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තිය උදා වෙනවා ධානවල අවශ්‍යතාවයක් එක වචනකින්වත් මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ කොතැනකවත් ධාන ලැබෙනවා වටින්නේ නැහැ තුට්ටුවක්වත් වටින්නේ නැහැ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනකොට අර සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය වැඩෙනකොට අර ධාන ලැබෙනවා හැබැයි එක තුට්ටුවක්වත් ඒ ධාන වටින්නේ ආර්ය ශ්‍රාවකයට දැන් ධාන කියන්නේ අර මම උදාහරණයක් හැටියට කිව්වනේ ඉස්සරහ මිදුලේ තියෙන කැලේ ගස් ටික අර වල් ගස් ටික පොළොමට්ටමට කපා දැමීම තමයි ධ්‍යාන සුද්ධ කිරීම. දැන් අපි මෙතෙන්දි කරන්නේ මහා සතර අටිපට්ඨානෙදී අර පොළොවේ ගස් ටික කප කපා ඉන්නව නෙමෙයි මුලින්ම උදුරලා දාන. ඒක අර ප්‍රඥා ඉන්ද්‍රිය අනුව ප්‍රඥා මේ බල අනුව අර උදුරලා දානවා. කෙලෙස් උදුරා දානවා. එතකොට කප කපා ඉන්න ධ්‍යාන ලබා ඉන්න ඕනේ නැහැ. එනිසා ධ්‍යානවල අවශ්‍යතාවයක් කොතැනකවත් මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වේ නැහැ. අදට ගැළපෙන දේ අදට හරියන දේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ තියෙන මාර්ගය හැබැයි මහායාන බුද්ධාගමේ හෝ අද ලංකාවේ තියෙන ඒ මහායාන බලපෑම් ඇතුව තියෙන බුද්ධාගමේ හෝ වෙන කිසිම ආගමක හෝ මේ සතර අටිපට්ඨාන සූත්‍රය නිවැරදිව අනුගමනය කරන්න පාරක් අනුස්සති වඩලා අනුපස්සනා කරන්න අනුපස්සනා කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරන්න භව උදුරා දමන ධර්ම පූර්ණය කරගන්න ක්‍රමයක් අද කවුරුවත් කියලා දීලා තිබුණේ නැහැ අවුරුදු 1800ක් පමණ. ඉතින් ඒක නිසා මේ හිතේ උපදින කෙලෙස් බව කිලුටු බව රාග බව ද්වේෂ බව මෝහ බව තේරුම් ගත්තට පස්සේ ඔය කාය කායනුපස්සනාවේ ආනපාන සති සමාධිය වඩලා යුගනද්දව ප්‍රායෝගිකව තමන්ට පුළුවන් මේ රාග බව ද්වේෂ බව මෝහ බව ක්‍රමානුකූලව නෝපදවා අනුපාද නිරෝධයෙන්ම පිරිසිදු වෙන්න සචිත්ත පරියෝධපනන් තත්ත්වයට පත් වෙන්න ඒ අනුව ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය දෙකම පූර්ණ වෙලා මේ සසර දුකින් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන් එකයි මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ පාර ඒ නිසා කායගත සති සූත්‍රය ඒ පාර ධ්‍යාන ලැබලා යන පාරක් අදට ගැලපෙන්නේ නැහැ. නමුත් මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල ඒ වගේම ওই බුරුමේ, තායිලන්තයේ, ඕස්ට්‍රේලියාවේ වගේ ඒවා ඒ තියෙන තව ලෝකේ නොයෙක් ඒවා ওই ගෝයෙන්කා භාවනා මධ්‍යස්ථානවල කොතනක් තියෙන්නේ මේ ධ්‍යාන ලැබලා යන පාර. හැබැයි ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන මිසක්. මොකද එතෙන්දී අර කසින පිරියම් මිසක් මේ ආනපාන සති සමාධිය කියන එක පිළිබඳව දැනුමක්, අනුස්සතියෝ අනුපස්සනා පිළිබඳව දැනුමක්, යථාභූත ඥාන දර්ශනයක්, අර්ථ ධර්ම නිරුක්ති දැනුමක් නැති නිසා ඒ ආනපාන ප්‍රාණයාම ක්‍රමයක් බවට ඉබේම පරිවර්තනය වෙලා. ඒ නිසා නිවනක් එතන නෑ, ආර්ය ධ්‍යාන එතන නෑ, මගඵල එතන නෑ. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීමක් එතෙන්දී සිද්ධ වෙන්නේ නෑ. මේ සංසාර මේ තුන් ලෝකයේ තුලම කොතන හෝ අතරමං වෙලා ওই ගතිත් එක තුල අර බ්‍රහ්මජාල සූත්‍රය කිව්වාගේ දැලට අහුවෙලා අතරමං වෙන ක්‍රමයක් තමයි අද සියලු තැන්වල, ලංකාව විතරක් නෙමෙයි, ওই බුරුමේ, තායිලන්තේ, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ ওই තැන්වල තියෙනවා. ඒ වගේම ජපාන් රටේ, චීනයේ මේ වගේ තියෙනවා. නොයෙකුත් රටවල බුද්ධ ආගම කියලා ඔය කරන දේවල් වල මඟඵල කොහෙවත් නැහැ. දැන් අද ටිකක් වෙලාව තියෙනවා, පැය එකහමාරක් විතර. දැන් ප්‍රශ්න තියෙනවා නම් අද අහන්න පුළුවන්. තව තියෙන්නේ දවස් එකහමාරයි ඉතුරු වෙලා. හෙට උදේ හවසයි අනිදා උදේ ඉවරයි. අනිදා හවසට තියෙන්නේ මොකද්ද? සමාලෝචනය. ඉතින් ඒක නිසා මේ ඉවර වුණා දවස් හයම, දැන් හතම ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ බෝ. පේන තරම් දුරින් ඉවරයි. ඉතින් ඒක නිසා දැන් ප්‍රශ්න අහන වෙලාව තමයි අවශ්‍ය. දැන් ප්‍රශ්න අහලා තව තියෙනව නම් මොනවා හරි ගැටළු ප්‍රශ්න මේ දවස් එකහමාර තුර අහගන්න.
ගරු ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නය, මා ඇස් වසාගෙන ධර්මය මෙනෙහි කරන අවස්ථාවලදී මට මුළු පරිසරයම පෙනෙනවා. ඇස් ඇරගෙන සිටියාමෙන් කරුණාවෙන් මේ පැහැදිලි කර දෙනමින්.
ඔය අර ප්‍රාණයාම ක්‍රමය ඇස් අරින් නැද්ද? කොයි වෙලාවෙ හරි දැන් කෑම ගන්න, ටොයිලට් එකට යන්න, නාන්න ඇස් අරින් නැද්ද? ඈ, ඇස් වහගෙන ඉන්න තමන්ටම වංචක ධර්ම. මොකද්ද ඒකෙන් ලැබුණ සහනේ? ඇස් අරගෙන ඉන්න, ඈ, කන් අරගෙන ඉන්න. හේත් ඊට පස්සේ බලන්න, ඇස් අරගෙන කන් අරගෙන අපි ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට එන අරමුණු පිළිබඳව බොහොම අවධානය. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ අස්ස සති සතෝව පස්ස සති. මේ ඇහැට දකින රූපය, කනට ඇහෙන ශබ්ද රූපය, නාසයට, දිවට, කයට, මනට, මුඛ හයටම එන රූපය ආශ්‍රය කළ යුතු යහපත් එකක්ද? හිත නිවෙන, මිදෙන, විමුක්තියට උපකාර වෙන, පිරිසිදු වෙන, කුසලය වඩා වර්ධින වෙන. එහෙම නැත්නම් මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන මේ රූපය අර රාගී, ද්වේෂී, මෝහී කියන කෙලෙස් එන, හිත කිලුටු වෙන අර පොට්ටපාද හෝ ව්‍යාපාද වෙන එකක්ද? ඒක නිසා ඇහැ අරගෙන ඉන්න, වහගෙන ඉන්න එපා. ඒක වැඩක් නැහැ. ඒක වංචක ධර්මයක්. ඕක ඔය සංසාරේ වැරදි පුරුද්දා. ඒක නිසා පුළුවන් තරම් හැම වෙලෙම ඇහැ පාවිච්චි කරන්න මේ ලෝකේ දකින්න ඕන. හැබැයි අර ඇහෙන් දකින වැරදි දේ දිගේ සංචේතනා පවත්වලා රෝධ ගහලා කාම විතක්ක විචාර හෝ ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක පවත්වලා අර වැරදි දෙයට, වැරදි තැනට අර රාගය, ද්වේෂය, මෝහය උපද්දවන සංකාර කරන්න යන්න එපා. එච්චරයි. නිතරම හොඳට ඇහැ අරගෙන ඉන්න. ඇහැ පියවගන්න මේපා. නිදාගන්න වෙලාවට හොඳට ඇහැ වහගෙන නිදාගන්න. ඒකත් හරි. නිදාගන්න වෙලාවට නිදාගන්න. දැන් තව එකක් තියෙනවා මේ බුද්ධ ධර්මයේ. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. දැන් තමන් එක ඉරියව්වක සමහර විටක එක්ක ඉඳගෙන, එක්කො හිටගෙන, එක්කො සක්මන් කරමින්, එක්කො හාන්සි වෙලා යම්මාකාරයක මේ සති සම්බෝජ්ජන්ගය එම නැනම් ආනපාන සති සමාධිය වඩනවා. මේ වගේ වෙලාවට අපිට අර ඒ ඉරියව්වෙම ඉන්නකොට සමහරවිට අපි හිතමුකෝ ඉඳගෙන මේ ඉඳගෙන අපි අර සත්‍ය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ අර ආනපාන සත්‍ය සමාධිය වඩනවා කියලා. මේ වඩනකොට අපිට සමහර විටක අර තීන මිද්දේ කියන නිදිමත ගතිය එන්න පුළුවන්. බුද්ධ දේශනාවට අනුව මේ වගේ තත්ත්වයක් ආවොත් බුද්ධ දේශනාවේ නිර්දේශකලේ වහාම ඉරියව්ව වෙනස් කරන්න. අපි ඉඳගෙන ඉන්නවා නම් අර වංචක ධර්ම තීන මිද්දේ එනවා නම් අපි වැරදි පැත්තකට ගෙනියනවා නම් වහාම ඇවිදින්න හිටගන්න. එහෙම නැත්නම් අපිට නිදිමතක් තියෙනවා නම් වහාම පොත වහලා නිදාගන්න. දැන් ඔය ඉස්කෝලේ යන ළමයින්ට දැන් අර පොත මේ අරගෙන බාගෙට නිදාගන්න වැඩක් නැහැ. පොත වහලා නිදාගන්න විනාඩි 10ක් 15ක් හොඳට නිදාගෙන ඊට පස්සේ හොඳට අවදි වෙලා නැවත හොඳ සිහියෙන් සතියෙන් පොත බගියවන්න ඕන. ඉතින් ඒ වගේ මිසක් මේ බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ තියෙන්නේ වහම ඉරියව්ව වෙනස් කරන්න. හැබැයි ඔය ප්‍රාණයාම කසින පිළියම් කළදී කියන්නේ ඉරියව්ව වෙනස් කරන්න එපා. කොයි විදියෙන් හරි දත්මිටි කාලා මේ ඉරියව්වෙම ඉන්න. අර වේදනාව ඉවසගෙන. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි, ඒක ඔය ප්‍රාණයාම උපනිෂද් ධර්මයේ කියපු වැරදි අර ප්‍රාණයාම භාවනා ක්‍රමයක්. බුදුහාමුදුරුවොත් ඒකත් අර අත්තකිලමතානු යෝගය හැටියට කළා. අත්තකිලමතානු යෝගය කියන්නේ මේ කයට කය දවා තවා දුක් දී මඟඵල ලබන්න උත්සාහ කළා කාලයක්. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළා. ඒව බැහැර කළා. ඊට වඩා වෙනස් ක්‍රමයකට බුදුහාමුදුරුවෝ මේ මඟඵල ලැබුවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ යං කිංචී සමුදයං ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං.
යං කිංචී සමුදය ධම්මං, යං කිංචී ටී කියන්නේ මොකද්ද? තමන්ගේ හිතේ සමුදය ධර්මයක් උපදින්න එනවා නම් යං නොයෙකුත් ආකාරයට සමුදය ධර්මයක් උපදින්න එන්න පුළුවන්. යං රූපේ කිව්වා වගේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං, ඒ සියලු සමුදය නිරෝධ කළ යුතුයි, නිරෝධ කළ හැකි, ඒ සඳහා මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. නිවැරදි මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. ඒකයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක කොහේදි කාට කියපු එකක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර කොණ්ඩඤ්ඤ අභිඥාලාභී ඉෂිවරයට කිව්වේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, ඒ අනුව විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියලා. ඉතින් ඒක නිසා මේ සමුදය ඉපදෙනවා නම් රාගය ද්වේෂය මෝහය සම්බන්ධතාවයකින් අලුතෙන් උපදිනවා. සමුදය උපදින්නේ නැත්නම්, හැබැයි සමුදය උපදින්නට පෙර නිරෝධ කළ හැකි කළ යුතුයි. සමුදය ඉපදුනොත් සමුදය ධම්මාව වය ධම්මා. සමුදය ඉපදුනොත් ඒක පවතින්නෙත් නැහැ. අපි හිතමුකෝ සම්බන්ධයක් හිතේ උපදුනා කියලා. ඒක ඒ මොහොතේ ඉඳන් වැය වෙලා යනවා. දවස් 7කින් වැය වෙලා අවසාන. සමුදය නොඋපදුනොත් වැය වෙලා යන්න දෙයක්වත් නැහැ. ඒකින්ද අනුසය උපදින්නෙත් නැහැ, ආසය උපදින්නෙත් නැහැ. අර බැම්ම බැමි තුන කපල යනවා. ඒ නිසා සමුදය උපදින්නට පෙර අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි. දැන් අපි හිතමු අපිට අපි ඇහෙන් රූපයක් දැකලා තරහක් නොගැලපෙන බවක් නොපෑහෙන නොසීහෙන බවක් අපිට තේරෙනවා. දෙවෙනි එක දෙවෙනි වේශය. එක තරහ නෙමෙයි තාම දෙවෙනි වේශය වේශය. දැන් මෙතෙන්දි අපිට තාම හිතේ කිලුටු බවක් ඇති වුණේ නැහැ. තව අවස්ථා නමයක් තියෙනවා මේක කිලුටු බවට පත්වෙන. කිලුටු බවට පත්වෙන්න නම් අනුසය ඉපදිලා සම්භවං කියන එක ඉපදිලා ඒක චිත්ත සන්තානය ආසය හැටියට තැන්පත් කර ගන්න ඕන. ඒක නිසා මේ සමුදය උපදින්නට පෙර මේ තරහ සිතක් ආවහම නොගැලපෙන දෙයක් අන්න එතෙන්දි තමා පජානාති තේරුම් ගන්න ඕන. තමන්ගේ හිතේ වෙනසක් වැරදි පැත්තකට ඇති වෙන්නට යන්නේ එනවා. තාම් වෙලා නැහැ. ඒක සමුදය වෙන්නට පෙර අපි ඒ තරහ අර යංකින්චි සමුදය ධම්මං ඊට පෙරයි නිරෝධ කළ යුත්තේ. ඒක නිසා සමුදය වුණොත් එතෙන්දි සම්බන්ධයක් ආවා. විඥාණයට ආහාර තියෙනවා. අර මනෝ සංචේතන ආහාර පස්ස ආහාර සියලු ආහාර තියෙනවා. ඊට පස්සේ දැන් වැය වෙනවා මිසක් ඒක ඒක ගැනත් දැන් අපි කල්පනා කරන්න ඕන. අපි හිටමු දැන් අපි ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට එකපාරට අපිටම තේරෙන්නේ නැතුව මොන වංචික ධර්මයක් හරි හෝ නිසා සංකාරයක් සිද්ධ වෙලා සමුදේ බිහි වුණා. අනුසය ඉපදුණා. දැන් ඒකට විශ්වෝප වෙලා පසුත ඇවිලා ඒක අයින් කරන්න බෑ. ඒක දවස් හතකින් වැය වෙලා යනවා. එකම ප්‍රතිඵලය අර අනුසය දවස් හතක් එක දිගට කරන්න බෑ. දවස් හතකින් නිවන ප්‍රමාද වෙනවා. ඒකනේ අර බුදුහාමුදුරුවෝ දවස් හතකින් කරගන්න තියෙන දේට අවුරුදු හතක් දුන්නේ මොකද? මේක පුරුදු වෙලා පුහුණු වෙලා අපි දැන් අපිටමකෝ අපි කොමාරි මේ ආනපාන සති සමාධිය වඩලා අනුසය නොඋපදවා දවස් පහක් හිටියා, හයක් හිටියා. හයවෙනි දවස වෙනකොට විඥාණයට හොඳටම බඩගිනි. විඥාණය මොන උප්පර වැටියක් දාලා හරි කොමාරි වටකල්ලා කොටු කරලා ආහාර හොයාගන්න අර වංචික ධර්මයක් ඉදිරිපත් කරනවා. මොන ක්‍රමයකට හරි කරන්න බැරි වුණා අර හිතට වහල්ලා ඇඟීමට වහල්ලා සමුදය අනුසය ඉපදුනා. අර ඒකේ වේදනාවට තමන් රත් වුණා මත් වුණා. අනුසය ඉපදුනා. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ ආයි හෝඩියේ ඉඳන් අර දවස් හත ආයි යන එක. ඒකයි අර අවුරුදු හතක් දුන්නේ දවස් හතකින් කරගන්න තියෙන දේ. අර සමුදේ ඉපදුනොත් දවස් හතකින් ආයි ප්‍රමාණ වෙනවා. ආයි සමුදේ ඉපදුනොත් ආයි දවස් හතකින්. හැබැයි එක පෑයක් හරි තමන්ට පුළුවන් නම් අනුසය නොඋපදවා ආනපාන සති සමාධියෙහි පිහිටන්නට ඒක පුරුද්දක් වෙනවා. ඒක නිදහස් වීමක්, නිවනක්, නිබ්බානගාමී වීමක්, ඒක පිරිසිදු වීමක් තියෙනවා. ඒක පුරුද්දක් වෙනවා. ඒක නිවනට උපකාර වෙනවා. ඒ නිසා අපි අර අරින්නම හොඳ නැහැ. මේක බුදුහාමුදුරුව මේ භාවනානුයෝග සූත්‍රය කියන සූත්‍රයක් කියලා උදාහරණ උපමා සහිතව කියලා තියෙනවා. ඒ නිසා අපි මගඵල බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මගඵල ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න ඕනේ නැහැ. අපි ආනපාන සති සමාධිය දිගටම නිවැරදිව කරගෙන යන්න කොයි වෙලාවෙ හෝ මගඵල පූර්ණය වෙයි. ඒකට තව කරුණු බලපානවා. මොකද අර පෙර පුබ්බේතගත පුඤ්ඤතා පුබ්බේතගත පාපී ශක්තියින් දෙකම මේකට බලපාන. කම්මාවරණ විපාකාවරණ මේකට බලපාන. ඉතින් ඒක නිසා තමන්ට කරගන්න තියෙන්නේ තමන් දැන් දැනගත්ත තරමට තේරුම් ගත්ත තරමට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යන්නේ යමක් බලාපොරොත්තු නොවි ඉල්ලන්නේ නැතුව. බලාපොරොත්තුවක් ඇති වුණොත් ඒකම නිවනට බාධාවක් වෙනවා. ඒකයි හේතුව. එනිසා කරගෙන යන්න. එච්චර.
ගරු රහතුන් වහන්සේ පටිච්ච සම්පාදයේ මේ නාම රූප එකට පවතින්නේ තනිතනව පවතින්නේ නැතුව
නාම නැතුව රූපයක්වත් නැහැ රූප නැතුව නාමයක්වත් නැහැ දැන් මේකට බටමිටි දෙකක උපමාවක් දීලා තියෙනවා තනි බටමිටියක් හේතු කරලා තියන්න පුළුවන්ද බැ දෙකක් නම් හේතු කරලා තියන්න පුළුවන් ඉතින් ඒක නිසා අපිට මේ නාම නැතුව රූප හෝ රූප නැතුව නාම පනවා පඥාත්‍යයක් හැටියට පනවන්න බෑ රූප කියන්නේ මොකද්ද ආපෝ තේජෝ වායෝ පඨවි නාම කියන්නේ මොකද්ද වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ නැහැ රූප ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර නහා ධාතු හතර මහා ගතු හතර නැතු ඒ දෙක එකටමයි යන්නේ ඒ දෙකම එකටමයි යන්නේ දැන් ඔය පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන නාම රූප ඔය අද දන්න ඉගෙනගෙන තියෙන නාම රූප නෙමෙයි. ඔය අර රේණුකානේ හාමුදුරුවන්ගේ පටිච්ච සමුප්පාද විවරණ පොතේ තියෙන වැරදි එකක් නෙමෙයි මේක. මේක ඊට වඩා වෙනස්. මේක තියෙන්නේ මේ නාම රූප හැටියට මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ නාම රූප පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි. ඔන්න අපි ඔය කවුරු හරි පාරේ යනවා ගමන. මේ ගමනක් යනකොට ඒ අහලක තියෙන ගෙදරක හෝ කඩේක හෝ එකපාරට වඩේ බදිනවා. කඩේක අපි හිතමුකෝ වඩේ බදිනවා කියන්නේ එක ගෙදරක. දැන් මේ වඩේ බදිනකොට අර එන සුවඳක් තියෙනවා. දැන් ඔය සුවඳ අපිට ඇහිලා කොහටද ස්පර්ශ වෙන්නේ සම්පස්ස වෙන්නේ? නාසයට. නාසයට ඔය වඩේ බදින සුවඳ ආව ගමම්ම අර වඩේ කියන නම එනවද හිතට නැද්ද? වඩේකේ ස්වરૂපය ස්වභාවය පාට වර්ණය එනවද හිතට නැද්ද? කටට කෙල උනනවද නැද්ද? අර වඩේක කරකර ගාලා කන රසේ තේරෙනවද නැද්ද? ඕන්න නාම රූප තේරුණාද? එතකොට අර සියලු දේ ඔතන අර විඥාන පත්‍ය නාම රූප. දැන් මේ නාම රූප වලට හේතුනේ මොකද්ද? සලආයතන පස්ස. ඔන්න පටිච්ච සම්පාද. ඊට පස්සේ දැන් අපි දැන් අර ගම වෙන ගමනක් මේ යන්නේ. දැන් අර වඩේ බදින සුවඳක් ආවා. වඩේ එක එක පාටම ඒකට පටිච්ච වුණා. තදූපයන් පටිච්ච අර ගානංච ගන්ධංච පටිච්ච වුණා. ඊට පස්සේ අර නාම රූප සියලු දේ අරමුණු වුණා. එක පාට අවිද්‍යාවෙන් සංකාරයක් ඇති වුණා. සංචේතනාවක් ඇති වුණා. වඩේ එකක් කන කැමැත්ත. වඩේ එක හොයාගෙන යනවා. අර වේදනාවක් සම්පස්සයක් ඇහිලා තණ්හාවක් ඇති වුණා. ගීල වඩේක උපාදානීය කරගත්තා. වඩේක කෑව බඩේ ලෙඩ ඇදුණා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උරුම වුණා. ඔන්න පටිච්ච සමුප්පාද ධර්මය. ඔකට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඕක තමයි ඔතන තියෙනවා ඔය සියලු පටිච්ච සමුප්පාද විග්‍රහය. නමුත් රේණුකානේ හාමුදුරුවෝක අර පටිච්ච සමුප්පාද විග්‍රහය අර විසුද්ධි මාර්ග කාර්යයක් ලියපු අර උපනිෂද් ධර්මයට අනුව මේක එක කොටසක් පෙර භවයට ආත්මයට එක කොටසක් මේ ආත්මයට එක කොටසක් මතු ආත්මයට දැම්. මේක නිසා පටිච්ච සමුප්පාද විග්‍රහය කියන එක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුණා. අද ඔය බණ කියන මිනිස්සුත් අර රේණුකානේ හාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගයේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් මිසක් මේ තාත්‍රික මේ ස්වභාවික මොහොතක් මොහොතක් පාසාම පටිච්ච වෙනවා සංඋප්පාද වෙනවා. මොහොතක් මොහොතක් පාසාම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති සං භූතං වෙනවා. මේක වෙනවා. මේක තේරුම් ගන්න බැරුව මේක මේ ඒ භවයට මේ භවයට මතු භවයට කොටස් තුනක් දැම්. චක්‍රයකුත් වටයකුත් රවුමකුත් ග්‍රාපයකුත් දැන්දලා පටි රේපුකාන හාමුදුරන්ගේ පොසි ඕවා තමා මේ ඔක්කොම විනාශ කළේ.
ගරු අරහතුන් වහන්සේට දීර්ඝායුෂය.
අවසරයි ආරයතුන් වහන්ස උදේවය ඥානය පහදා දෙනවා.
උදේවය සමුදය උදය වෙනවා සමුදය බැහැ වෙනවා. සම්බන්ධතාවයක් දැන් ඔය මහත්තයා මොකක් හරි ඇහෙන් දැක්කාම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං වේගයක් උපදිනවා වේදනාවක් ආ වේගයක් ඊට පස්සේ ඒකට තින්නන් සංගති පස්සෝ වේදනාව නිසා ඒක සම්පච්චසා සම්පස්ස ජා වේදනා නිසා එතන හා වෙනවා හිතෙන් තැනක හා වෙනවා ඒක අර නිවිසති උපාදානය කරගන්න දැන් උපාදානය කරගත්ත ගමන් මේකට බැඳුණා හිර වුණා කොටු වුණා සම්බන්ධයක් ඇති වුණා සංදි වුණා බද්ධ වුණා හැබැයි මේ සංදි වූ බද්ධ වූ දේ සමුදය ඒ ආකාරයට එක මොහොතක්වත් තියාගන්න පුළුවන් ඒ මොහොතේ ඉඳන් මොකද වෙන්නේ වැය වෙනවා ගෙවෙනවා විනාශයට පන සබ්බේ මේ පියේ මනාපේ නානාභාව විනාභාව ඒ ආකාරයට අපිට එක මොහොතක්වත් තියාගන්න නවත්ත ගන්න පාත්ත ගන්න අපේ කැමැත්ත අනුව ඉච්ඡා අනුව චන්ද්‍රය අනුව මේක නවතින්න පවතින්න මේක ධර්මතාවය ලෝකේ කරගෙනවනම් මේක වෙනස් වෙනවා ඒකයි සම්දේ ධම්මාව වය ධම්මා සමුදේ ධම්මා වය ධම්මා වයයි උදය වය චුති උප චුතු උපපාද ඥානිය උදය ව්‍යාඥානිය සමුදේ ධම්මා වය ධම්මා තුනම එකයි වචන තුනකින් විග්‍රහ කළා යුගල තුනකින්
ඒ 25 ආකාරයකින් උදය 25 ආකාරයකින් වැය 25 ආකාරයකින්
ඒක මේ අටුව ආකාරයන්ගේ විග්‍රහයක් මිස ත්‍රිපිටකයේ බුද්ධ ධර්මයේ තියෙන එකක් නෙමෙයි. එහෙම නොයෙකුත් ඒවා අටුව ආකාරයෝ ලියලා තියෙනවා. අටුව ආකාරයෝ මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මය සහ මුලින්ම විකෘති කරලා විනාශ කරලා තියෙනවා. දැන් මේ බුද්ධ දේශනාවේ කොහේවත් ඔය සද්දා කියන වචනේ දෙකකට බෙදලා නැහැ. සද්දෝ හෝති සද්දස්ස කුල පුත්තස්ස සද්දා ඉන්ද්‍රිය සද්දා බල. නමුත් අටුව ආකාරයන්ට මේක භක්තියයි සද්දාවයි කියන එක මොකද අර දේව ආගම්වල උපනිෂද් ධර්මයේ තිබුණු භක්තියයි සද්දාවයි දෙකම ආව ආගමක් වෙනකොට. මේක භක්තියයි සද්දාවයි දෙකට බෙන් කරගන්න බැරි වුණාම මධ්‍යකාලීන අටුව ආකාරයෝ මේ සද්දෝ හෝති කියන මේ සද්දා ඉන්ද්‍රිය සද්දා බල සද්දා සියලු සද්ධර්මය මේ සද්දා කියන එක සම්පූර්ණ දෙකකට බෙදුවා අමූලක ආකරවතී කියලා සද්දාද ත්‍රිපිටකයේ කොහෙවත් තියෙන එක නෙමෙයි ඔක අටුවාවේ තියෙන එකක් ඒ වගේම දැන් අර විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ සෝතාපට්ටි වලට ඉස්සෙල්ලා චූල සෝතාපට්ටි කතාව තියෙනවද නැද්ද එහෙම එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් චූල සෝතාපට්ටි වෙලා සෝතාපට්ටි වෙන්නේ නැහැ සෝතාපට්ටි මාර්ගයේ අවසන් වුණා නම් මාර්ගයේ ආ සමගම ඵලයටපත් වෙනවා චූල සෝතාපට්ටි කතාවක් නැහැ ඒ වගේම ඔය විසුද්ධි මාර්ගයේ සහ රේණුකානේ හාමුදුරන්ගේ පොත්වල තියෙනවා මේ උපචාර සමාධි අර්පණා සමාධි වගේ වචන. ඒවා කොහේවත් බුද්ධ දේශනාවක උද්භාෂිතයක තියෙන වචන නෙමේ අර උපනිෂද් ධර්මයේ වේදාගමේ තියෙන පතංජලි ධර්මයට ගැලපෙන අනාර්ය ධානවල එන දේවල්. ඒ බුද්ධ ධර්මයට කිසිසේත්ම ඔය උපචාර සමාධිය සමාධි වැඩක්ම නෑ. සමාධි ලැබී තුට්ටුවක්වත් වටින්නේ නැහැ මගඵල ලබන්න ඒවැම් ප්‍රයෝජනයක් නැහැ. නමුත් අද ඔය භාවනා මධ්‍යස්ථානවල බොහොම ප්‍රසිද්ධ දේශකයෝ අර අර්පණා සමාධි උපචාර සමාධි තමයි මේ විග්‍රහ කරන්නේ මේ විසුද්ධි මාර්ගයේ සාර හේනුකාණී හාමුදුරන්ගේ පොත්වල තිබුණ තියෙන වැරදි විග්‍රහයන් විස්තරයක්. මේවා තියෙනවා. එහෙමවා තියෙනවා. එහෙමවා ලියලා තියෙනවා. ඒවා තියෙන්නේ අනාර්ය ධ්‍යාන ලබන්න උපනිෂද් ග්‍රන්ථවල ධර්ම. බුද්ධ ධර්මයේ ත්‍රිපිටකයේ ඕවා කොහෙවත් තියෙන දේවල් නෙමෙයි.
අතිපූජනීය රහතුන් වහන්ස මගේ ප්‍රශ්නය ඔබ වහන්සේගේ අර ඉස්සලා ගෙනාපු උදාහරණයත් සමගම යන ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා අරමුණක් හිතට ආපුවාම ඒකෙන් පංචස්කන්ධයක් එතන ඇති වෙනවා කියලා. දැන් අර සුවඳ ඇවිල්ලා ඒ විදිහට ගියාම එතකොට ඒ පංචස්කන්ධය ඇති වෙන අවස්ථාවෙම සමගාමී
පංචස්කන්ධයම උපාදානය කර. දැන් අර වඩේක උපාදානය කරගත්තේ නාම රූප පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම තියෙනවට. පංචස්කන්ධයම උපාදානය කරගත්තා. වඩේ උපාදානය කරගෙන කෑම නිසා.
එතකොට ඒ අවස්ථාවෙම අපි යම්කිසි මැනීමක් සිද්ධ කර
මැනීමක් සිද්ධ කරනවා. අර නහයට සුවඳ එනකොටම අයිඩියට කෙලවුම්න්නේ. මැනලා තියෙනවද නැද්ද? ඇයි අර වඩේකේ පාට වර්ණය රස කර කර ගන්න හඬ නම සියලු දේ මැන්නේ නැත්නම් කොහොමද එන්නේ?
ස්වාමිනාසේගේ ඉබේම සිද්ධ වෙනවා සමහරලා.
ඉබේම එහෙමයි. ඒක සිද්ධ වෙන එක සිද්ධ වෙනවා. හැබැයි අපි ඒක දිත්තේව දිත්තමත්タン භවිෂ්‍යති කළොත් සුතේව සුතමත්タン භවිෂ්‍යති කළොත් මුතේව මුතමත්タン විඤ්ඤතේ විඤ්ඤාතමත්タン භවිෂ්‍යති කළොත් මොකද වෙන්නේ? අපි ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. ඒක වඩේක බව දන්නවා, දැන හඳුනාගත්තා. වඩේක බදින බව දැක්ක, වඩේකේ නාම රූපත් දැක්ක. හැබැයි අපි සම්පස්ස වුණේ නැහැ. ඒකට වේදනාවක් ආවෙ නැහැ. ඒකට තණ්හාවක් ඇති වුණේ නැහැ, උපාදානයක් නැහැ. එකෙන් සම්භවං ඇති වුණේ නැ, වඩේක ආජි කරගත්තේ නැ, උපාදානය කරගත්තේ නැ. එකෙන් මිදී නිදහස් වුණා. සියලු දුක් කරදර වලින් ජාති ජරා මරණ ශෝක පරිදේව මොකක්වත් නැ. ඒව මේ තේසම් ධම්මානං සමුදයෝ හොති එතන ඉවරයි. ඒක තමයි අනුපාද නිරෝධය. ඒක තමයි කුසල මූල පටිච්ච සම්පාද. දැන් ওই දෙකේම ඔය වන්නේ උදාහරණ දෙකේම තියෙනවා. අවිද්‍යා මූලයෙන් උත්තරක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඕක වඩේක දැක්කා. ඇහුණා. වඩේක බව දැන හඳුනාගත්තා. හැබැයි ඒක දිගේ රෝධ ගැහුවේ නැහැ, සංචේතනා පැවැත්වුවේ නැහැ. ඒ අනුව අර මේකට ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුණේ නැහැ, තණ්හා වුණේ නැහැ, උපාදානය කරගත්තේ
නැහැ.
ගෞරවනීය යතුන් වහන්සේ, මට ප්‍රශ්න තුනක් තියෙනවා නගන්නට. උදේ කාලේ කළ දේශනාව සම්බන්ධව ගැටී ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නය. මහා කාශ්‍යප රහතන් වහන්සේ හා මුලන් රහතන් වහන්සේ එක් අවස්ථා කීපයකදී රෝගාතුර වෙලා බොන්ජංග නම් පිරිතකින් සුවත් කළා කියලා සඳහන් වෙන සම්මතේ, එය ඒ මනෝකාය සිත පිරිසිදු වෙලා තියෙන ඒ රහතන් වහන්සේලාට ඒ වෛද්‍යසේ එන්න ආධාරයක් වුණාද? එහෙම නැත්නම් ඒ මනක් කල්පිත ප්‍රකාශයක්ද ඒ බොන්ජංග පිරිත කියලා?
නෑ, බොන්ජංග පිරිත දේශනා කරලා තියෙනවා. ඒකේ සත්‍යයක් තියෙනවා, ඒකේ යම් ධර්මතාවයක් තියෙනවා. දැන් ත්‍රිපිටකයේ තියෙනවා චුන්ද අරහතුන් වහන්සේ බුදුහාමුදුරන්ටත් බොජ්ජංග සූත්‍රයේ බොජ්ජංග දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරෝ යම් අරහතුන් වහන්සේ කෙනෙක් මහා කාශ්‍යප රජුර හාමුදුරන්ට, මහා මොග්ගල්ලාන හාමුදුරන්ටත් බොජ්ජංග දේශනා කරලා තියෙනවා. දැන් මේ අරහතුන් වහන්සේලා සියලු දෙනා බොජ්ජංග කියන්නේ බව උදුරා දමල. ඔන්න බොජ්ජංග පූර්ණ කරගත්ත කියන්නේ මොකද? බව උදුරා දම. අංග 7කින් බව උදුරා දාල. දැන් මේ අංග 7කින් බව උදුරා දැම්ම උපේක්ඛා බොජ්ජංගය පූර්ණය කරගත්ත අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේටත් ඉදිරියට මේ කරජකයට මේ තවත් ඉතුරු වෙලා තියෙන පිරිනිවන් පාන්නට ඉස්සෙල්ලා මේ තියෙන කයට යම් කායික වේදනාවක් తాවකාලිකව එන්න පුළුවන්. తాවකාලිකව කායික වේදනාවක් එනවා. කායික වේදනාවක් එම නිසා යම් මේ වේගයක් වේදනාවක් කායික తాවකාලිකව එනවා. එතකොට ඒ වේදනාවෙන් ඒ අරහතුන් වහන්සේට මිදෙන්න පුළුවන් තවත් අරහතුන් වහන්සේ කෙනෙක් විසින් සාමාන්‍ය කෙනෙකුට මේක කරන්න බෑ, කියන්න බෑ කියන වැඩක් වෙන්නේ. තව අරහතුන් වහන්සේ කෙනෙක් සිහිපත් කරනවා අරහතුන් වහන්සේට දැන් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමලා තියෙනවා. බව උදුරාදමු බව සිහිපත් කරන්නට නැවත අනුපස්සනා කරන්නට උපකාර වෙනවා අර බොජ්ජංග සූත්‍රයේ දේශනා කර. ඒ අනුව අර තාවකාලිකව උපන් කායික කරජකයට ඇති වූ වේදනාව අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා මේකෙන් ඒ උපාදානයක් හිතෙන් ඒ මොහොතේම ඉවත් කරගන්න පුළුවන්. හැබැයි අර බොජ්ජංග සූත්‍රය මෙනෙහි කරන්න බෑ අරහතුන් වහන්සේට මේ වේගය වේදනාව අර කායික වශයෙන් එන අවස්ථාවේ. ඒක නිසා ත්‍රිපිටකයේ තියෙන සියලුම බොජ්ජංග සූත්‍ර අරහතුන් වහන්සේ කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දෙයක්. දැන් අද අරහතුන් වහන්සේලා නොවන නොයෙකුත් පෘථග්ජන අයත් පෘථග්ජන වැඩවලට බොජ්ජංග සූත්‍රය නිකන් කියවනවා. ඒකේ හරයක් නැහැ. බොජ්ජංග කියන එකේ අර්ථයක්වත් තේරුම් නොගත්ත මිනිහෙකුට ඔකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ත්‍රිපිටකයේ තියෙන සියලුම බොජ්ජංග සූත්‍ර දේශනා කරලා තියෙන අරහතුන් වහන්සේ කෙනෙක් දේශනා කරේ තවත් අරහතුන් වහන්සේ කෙනෙකුගේ ඕවගේ තාවකාලික කර්ජකයට ඇති වූ වේදනාව නවත්තන්න ඒ වගේ අවස්ථාවක මේ ධර්මතාවය මේ නියත ධර්මතාවය සිහිපත් කරන්න. බව උදුරාදමූ බව සිහිපත් කරන්න යළි.
දෙවනි ප්‍රශ්නය මම ඉදිරිපත් කරනකොට ජංක්ෂේ වර දක්වන මට කමා කරන්න සියක්වා සමගින් ඉල්ලනවා. මං විශේෂ කරගන්නේ ආනන්තරිය පාප කර්මය. ජංක්ෂේ පුජ්ජලෙකුට සිය මව කෙරේ වෛරයක් ඇතිලා ඒ මව මරා දමන්න තියෙන කරනවා, සැලසුම් කරනවා, ආයුධ සොයා ගන්නවා. ඒ මව ජංක්ෂේ මඩුවක ස්ථානක නිදා සිටිනවා රාත්‍රී කාලේ. ඔහු ගිහිල්ලා පහර දෙනවා. ඒ අස්තය මව සිටියේ නෑ. එසේ හිටියේ එළුවේ. එළුවා මරණයට පත් වෙනවා. තවත් පුජ්ජලෙක් ඉන්නවා රහතන් වහන්සේ මේ එළුවස් කන්න හිතිලා. ඒ පොද්දට එළුව ඉන්න තැන් බද්ද තන් හොයා ගන්නවා. රාත්‍රී කාලේ එළුව මරන්න ආයුධ සන්නද්ධ සූදානම් කරගෙන ගිහලා එළුවට පහර දෙනවා. නමුත් එළුව හිටින්නේ ස්ථානීය මව හිටියා වගේ. මව මරණයට පත් වෙනවා. මේක පාපක්‍රියා ප්‍රතිඵල දෙන ආකාරي පැහැදිලි කර දෙන්න.
ඔව් දැන් අර මව මරණයට පත් වුණා නම් අවසාන ක්‍රියාව එළුවෙක් මරණ චේතනාව තිබුණත් අනන්තරිය පාප කර්මය සිද්ධ වුණා. තමන්ව බිහි කළ මාතා වෙරෝපිතා මාතා ජීවිතා වෙරෝපිතා හෝති තියෙන්නේ. එතන තියෙන්නේ මොකන්ද? පංච අනන්තරිය කර්මේ මාතා ජීවිතා වෙරෝපිතා පීතා ජීවිතෝ වෙරෝපිතා අරහන් ජීවිතා වෙරෝපිතා. දැන් සමහර විටක පෘථග්ජන පුද්ගලයෙකුට අඳුන ගන්න බෑ අරහතුන් වහන්සේ. පෘථග්ජන පුද්ගලයේ කරහතුන් වහන්සේ කෙනෙක් මේ නිකම් මහාන බමුණෙක් කියලා ශ්‍රමණෙක් කියලා මරන්න පුළුවන්. මරන් මැරුව ගමන් ජීවිත විරෝපිතා වූ ගමන් අනන්තරිය පාප කර්මය සිද්ධ වුණා. ඒ වගේමයි තමන් බිහි කළ මවනව නම් චේතනාවක් නැති වුණත් අර කර්මපතේ පූර්ණ නොවුණත් තමන් බිහි කළ මව මැරුවොත් අනන්තරිය පාප කර්මයක්, පියා මැරුවොත් අරහතුන් වහන්සේ මැරුවොත් පාප කර්මය අනන්තරිකයි අන්තරිකයි. ඒක පිළිබඳව තව ඉස්සරහට හෙට හවසට විග්‍රහයක් කරන. හෙට හවසට ඒක පිළිබඳව අනන්තරික පාප කර්ම සහ සංඝ වේද සූත්‍රය පිළිබඳවත් විග්‍රහයක් කරන.
සිද්ධාත් කුමාරු සාරාසංකේ කල්පලස්සයක් මනස දින
ඔය බොරු කතාව. ඕක ඊට වැඩිය හුඟක් වෙනස් කතාවක් තියෙන. දැන් ඕකේ තියෙන්නේ වචන තුනක්. සාර අසං සංකය. සංසාර අසං සංකය කියන මාගදී වචන තුන එකතු කරනකොට මෙතන තියෙන තුනේම සං සංසාර අසං සංකේ. මේක තමයි ත්‍රිවි අර ත්‍රි හේතුක හේතු තුන. හේතු තුන මොකද්ද? දැන් ලෝභය ද්වේෂය මෝහය තමයි සංසාර. අලෝභ අදේශ අමෝහ තමයි අසං. ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය තමයි සංඛය. වචන තුන සංසාර අසං සංඛය. මේකේ දෙපැත්තේ තියෙන වචන දෙකේ සං ලොක් කරලා මේක මාගදී නීතියක් රීතියක් සද්දා ශබ්ද සංඥා නීතියක් දෙකම ලොක් කරලා මැද තියෙන සං විතරක් ඉතුරු කළා සාර අසංඛය. දැන් දෙපැත්තේ තියෙන සං කියන වචන දෙක ලොක් කළාම මොකද වෙන්නේ? දැන් වචන තුන සංසාර අසං සංඛය දෙපැත්තේ තියෙන වචන දෙකේ සං ලොක් කළාම මොකද වෙන්නේ? සාර අසං කය කප්පය කාලපරාසය. මේ කාලපරාසය දැන් මෙතෙක්කල් සංසාරයි කියලා කටයුතු කළේ සිදුහත් කුමාරයා. දැන් මේ සං අසං කරන්න අලෝභාදේ සමෝහ හැටියට අත්තරින්න පුළුවන් වුණා. ඒ වගේම මේ ලෝභ දේශ මෝහ ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ කපල දාන්න යම් අවස්ථාවක පුරුදු වුණා. මේ සඳහා ගිය කාලය මෙතෙක් කල අර සංසාරයි කියලා තේරුම් ගත්ත ඊට පස්සේ සං අසංකර ඊට පස්සේ සංකය කරන්න ගිය කාලය මොකද්ද? සාර අසංකය කප්පය. ඒ මිසක් ඕකේ කොහෙන් කවුරු පරිවර්තකය හොයාගත්තත් දන්නේ ඔතන හතර කියන වචනයක් නැහැ. ඔතන තියෙන්නේ සාර අසංකය. ඕක දැන් මාගදී භාෂාවේ දැන් ඕක සිංහලට පරිවර්තනය කියලා තියෙන සතර අසංකය කල්පලක්ෂයක් කියලා. හතරක් කොහෙන් හොයාගත්තද ඒක දුර ගත්ත දන්නේ? හතර කියන්නේ මාගදී භාෂාවේ එක්ක එන්න ඕන චතු එක්ක චත්තාරෝ චතු චතුන්නම් චත්තාරෝ මෙම චතු කියන වචනේ එන්න ඕන හතරන. මාගදී භාෂාව නිකන් මේ අපිට බොරු කරන්න හොර කරන්න බෑ. තේරුණා? ඉතින් ඒක නිසා ඔතන කොහෙවත් හතර අසංකය කල්පලක්ෂයක් කියන එකක් නැහැ. ඔතන තියෙන්නේ සංසාර අසං සංකය කියන වචන තුන ලොක් කළා මාගදී වචනයක් හැටියට පදයක් හැටියට සාර අසංකය කප්පය කියන වචනේ. ඊට පස්සේ අටුවාකාරයෝකට ලක්ෂිකුත් එකතු කළා. ඒක මේ ලක්ෂය කියන එකත් මාගදී භාෂාව නෙමෙයි සංස්කෘත වචනේ භාෂාව භාෂාවේ වචන. ඒ ඔක්කොම මේ අටුවාකාරයෝ මේ ත්‍රිපිටකේ තියෙන අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න නැතුව විකෘති කළා විනාශ කළා. මේක
අරතුන් වහන්ස මම නැගිය ප්‍රශ්නේ නෙමෙයි. ඒ බුදෙන ආත්මේ ප්‍රසත්ත ආත්මේ එතර බුද්ධියක් බෙතුන් එතුමා මේ ශක්ති රජකච්ච එතුමා අන්තිමෙන් ගිහි ගිය නික්මෙන්ඩට තන් තිරණ කළා ගිහින් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්නට තර දුර්වල වුණේ ඇයි මනස කියලා තමයි මම අහන්නේ.
ඒකත් යම් කිසි දැන් මෙහෙම ලේසියෙන් බුදු වෙන්න බෑ. ව්‍යාමාකාරයක දුතාංග රැකීමක් ඒ කාලේ තිබුණා. තේරුණාද? ඒක නිසා මේ දහම මේ බෞද්ධා දමන ක්‍රමය හොයන්නට එදා සමාජයේ තිබුණු සියලුම ශාස්ත්‍රවරුන් ගාවට ඔය අවුරුදු 6 තුල ගියා. එහෙම නොගියා නම් නිකන් රජකඩර මීටියන බුද්ධත්වයටපත් වෙනවා. නෑ, ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා හැබැයි ඔක යම් කම්මාවරණයක් විපාකාවරණයක් වෙන්නත් පුළුවන්. තේරුණාද? දැන් අතීත සියලුම බුදුවරු ඔයගේ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරලා දුතාංග රැකලා අන්තවාදී අර බුදුහාමුදුරුව මොක විග්‍රහ කළා තියෙනවා. අර නිජ්ජාමා පටිපදා ආගල්හා පටිපදා දරලා නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුගේ අර විපාකාවරණයක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඕ වගේ හැම තැනම ගෙනියනවා කරක් ගන්නවා අර ධර්මතාවයෙන්. ඊට පස්සේ දැන් බෝසත්තුමාට බැරි වෙලාවත් පුළුවන්කම තිබුණා නම් ඔය රජගෙදරින් අභිනික්මන් කරපු අවස්ථාවේ හෝ මාස දෙකක් තුනක් හතරක් තුල හෝ කොමාරි බෝධිය ගාවට අර මේ ජයශ්‍රී මහ බෝධිය බුද්ධත්වයට පත් වෙන බෝධීන් වහන්සේ ගාවට එන්න බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි එන්න පාර පෙන්වෙන කර්මයේ විසින් අර ධර්මතාවයේ විසින් හැම තැනම අවුරුදු 6ක් කරගසලා අන්තිම මොහොත තමයි. තව අවුරුදු 10ක් හිටියානම් එතෙන්ට නොයවිත් ඒත් බුද්ධත්වයට පත් වීම තව ප්‍රමාද වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යෙන් නියත සම්බෝධි පරායනෙම බුද්ධත්වයට පත් වෙන අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න. අන්තුව බෑ. ඒක නියාම ධර්මයක්. නියතිය.
ගෞරවනීය අරහතුන් වහන්සේ, එක සංකාරයක් ආනපාන කිරීමේදී තවත් ආවේගයක් හිතට එනවා නම් අර කලින් ආපු සංකාරය ආනපාන කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ.
දැන් මෙහෙමයි. එක සංකාරයක් ආනපාන කරන ඕක තේරුම් ගත්තට පස්සේ ඕක ওই විදිහට වෙන්නේ නැහැ. තේරුණාද? එක සංකාරයක් නිවැරදිවම ආනපාන කරනකොට තමන්ගේ හිතේ ඒකාග්‍රතාවක් සතියෙහි පිහිටීමක් හේතුඵල ධර්මයට බහගලපා බැලීමක් තියෙනවනම් තව සංකාරයක් තව ආරම්මණයකට පටිච්ච වෙන්නේ නැහැ. අර ඒක නැති නිසා තමා අසති නිසා තමා අර වගේ දේවල් වෙනවා. ඒක පෘථග්ජන පුද්ගලයාට අර අරඤ්‍යගතව රුකමූලගතව සුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභූජිත්වා කියන තත්වය නැති පුද්ගලයා තුළ තමා අර නොකඩවාම වෙන වෙන අරමුණු එක පිට එක එනවා. නමුත් නියම ආර්ය ශ්‍රාවකයා තුළ එහෙම එන්නේ නැහැ. බොහොම ක්‍රමානුකූලව ඒවට ආවත් ඒවා එනවා එනවා ඒවට පැටලෙන්නේ නැහැ. ඒවා සංකාර වෙන්නේ නැහැ. ඒවා අභ්‍යාගත වෙනවා. ඉතින් ඒක නිසා මේක නිවැරදිව කරලා බලන්න කිසිසේත්ම ඒ සංකාරය නිබ්බිදා වෙන තාක්කල් අනුසය න අනුසේති වෙන තාක්කල් ඒකට නොබැඳෙන තාක්කල් වෙන සංකාරයක් එන්නේ
නැහැ. ස්වාමීන් වහන්සේ, දැන් අපි යමක් ඉගෙන ගන්නකොට ඒක හොඳින් ඉගෙන ගන්න පුළුවන් අපේ මොකට හරි ඒ විෂයට ආසාවෙන් කැමැත්තක් ඇති වෙලා කරනකොට, එතකොට ඒකෙන් අපි පටිච්ච වෙලා අනුසය බීම විහිීමක් එනවද සමහර විෂයට කරුණු ඉගෙන ගන්නකොට?
ඔව්. දැන් ඉගෙනීම කියන්නේ අධ්‍යාපනය. අධ්‍යා කියන්නේ මොන වචනේ විරුද්ධ වචනේද? ධ්‍යා කියන වචනේ විරුද්ධ අධ්‍යා. ධ්‍යා කියන වචනේ හරියට අපි පිරිසිදු කියන එක වගේ එකක්. අධ්‍යා කියන්නේ අපිරිසිදු කියන වගේ. මේ ඉගෙන ගන්නේ ලෝකෙ හදන්න, ලෝකෙ ඉන්න, ලෝකෙන් පංචස්කන්ධය උපාදානය කරගන්නද, ලෝකෙන් එතෙර වෙන්නද? ඈ, ලෝකෙ හදන්න, ලෝකෙ උපාදානය කරගන්න, ලෝකෙ අල්ලගන්න, ලෝකෙ තුලේ මේ මම්මුලා වෙන අතරමං. ඒක නිසා දැන් මේක මේ ඉගෙනීමට වඩා, ඉගෙනීම කියන්නේ අර ඥානතු. මෙතන පසක් කොට පස්සතෝ වෙන්න. ඒක නිසා අපි ඉගෙනීම කළ යුතුයි පසක් කොට දකින්. ඇත්ත දකින්. යථාභූත ඥාන දර්ශනය ලබන්න. එහෙම වුණොත් ඥානතෝ පස්සතෝ අහං ආසවානං කයං වදාමි. එහෙම නැන්න ඥානතෝ විතරක් නම් අර ග්‍රන්ථ ධූරය පුරනෝ. විපස්සනා ධූරයක් පුරන්නේ නැහැ. එනිසා දැනුමෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕන. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති මිසක් සෝ පටිච්ච සමුප්පාදං, යෝ පටිච්ච සමුප්පාදං ජානතු සෝ ධම්මං පස්සති වෙන්න බෑ. එනිසා දැනුම අවශ්‍යයි. තමා තුළින් තමා විසින් ඇත්ත ඇති හැටියට යථාභූත ඥාන දර්ශනයෙන් මේ පැවැත්ම පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, උපාදානය පිළිබඳව, ජීවත්වීම පිළිබඳව, ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳව, රාගය ද්වේෂය මෝහය හිතේ ඉපදීම සහ නැතිවීම පිළිබඳව ඇත්ත ඇති හැටියට දැක්කොත් අන්න ඒ පුද්ගලයා අර ඥානතෝ පස්සතෝ වෙලා ආසවාණං කයං වදාමි කරන්න තත්වයට, පිරිසිදු තත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් ඒක වෙන්නේ
නැහැ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් කෙනෙක් අපිට ප්‍රශංසා ගන්නකොට අපි කරන කිසියම් දෙයක් සම්බන්ධව, එතකොට අපි ඒක ආනපාන කරන්න ඕනේ සුභානුසුතිය වඩලා?
මොකද්ද මොකද්ද?
කෙනෙක්
යම් කිසි කෙනෙක්
අපිව ප්‍රශංසා ගන්නවා අපි කරන දෙයකට.
ඔව්.
එතකොට ඒක අපි ආනපාන කරනකොට අසුභානුසුතිය වඩලා මරණානුසුතිය කරන්න ඕනද, නැත්නම්
මරණානුසුතිය? එතෙන්දී ප්‍රශංසා කිරීම හොඳයි වරදක් නැහැ හැබැයි අපේ චේතනාව උපේක්ෂිතක් ඇති කර ගැනීම නෙවෙයි නම් ඒකෙන් යම් ඒ පුද්ගලයාට ප්‍රශංසා ප්‍රතිලාභයක් ඒක අපිට ප්‍රශංසා කියන එකේ තේරුම වචනෙම අර්ථය මොකද්ද අපි අපේ හිතේ ඇති වූ යම් මේ ඉස්සරහටත් යමක් ඒ වගේ දෙයක් ඒ වගේ උදව්වක් උපකාරයක් ගන්නයි අර ප්‍රශංසා තේරුණාද ඒක වැරදි ඒක උපේක්ෂා සිතක් නෙමෙයි ඒක රාගයත් මෝහයත් මුසු වූ සිතක් දැන් එක්තරා අරහතුන් වහන්සේ කෙනෙක් කුඹුරක ගොවියෝ වැඩ කරන කුඹුරක වේල්ලක ගමන් කරනවා වේල්ලකින් දැන් මේ කෙරෝලේ අරහතුන් වහන්සේ ටිකක් හීන් වේල්ලක් ගොවියෝ දෙපැත්තෙම කුඹුරේ වැඩ කරනවා අරහතුන් වහන්සේ කෙනෙක් මේ වේල්ල දිගේ එනවා අර පැත්තෙන් එනවා කිසිම ධර්මයක් නැති අර අරහතුන් වහන්සේ වහඳුනා ගන්න බැරි තව පුද්ගලයෙකුත් ඒ වේල්ලට ගොඩ නැග්ගා මෙහාට එන්න අර පුද්ගලයා එනවා අරහතුන් වහන්සේත් ඉදිරියට යනවා බිම් බලාගෙන අර පුද්ගලයා මොකද කළේ අරහතුන් වහන්සේ අයින් වෙලා යයි කියලා හිතුවා අරහතුන් වහන්සේත් හිතුවා අර පුද්ගලයා අයින් වෙලා යයි කියලා ඇඟි හැපුණ අරහතුන් වහන්සේ මඩගොඩේ වැටුණ දඩස් ගා ඔක ත්‍රිපිටකේ තියෙන කතාව දැන් එතන වැඩ කර කර හිටිය ගොවියෙක් අනේ අපේ හාමුදුරුව වැටුණා කියලා දැන් හාමුදුරුවන්ගේ අර මඩ හොදලා සුද්ධ කරලා පවිත්‍ර කළා අර සිවුරත් හොදලා අරහතුන් වහන්සේ වායි වේල්ලට ගොඩ කරා දැන් අර මිනිහා හිතුවා අරහතුන් වහන්සේ මට ප්‍රශංසා කරයි කිය මට ස්තුති කරයි කිය අරහතුන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැ අර මිනිහට බැන්නේත් නැ අර හැපිච්ච මිනිහට අර මඩ හේදුව මිනිහට ප්‍රශංසා කළෙත් නැ ඒගම අර මිනිහා කොහොම හරි දැන් ඒ මිනිහට පොඩ්ඩක් නිකන් හිතට අසතුටක් ආවා මම මෙච්චර උදව් කළා මේ ගොවියා මට මේ ආම්ද්‍රුව මට ප්‍රශංසාවක් කළේ ආම්ද්‍රුව අර අරහතුන් වහන්සේ කිව්වා ඌ කරගත්ත දේ ඌ කරගත්තා මූ කරගත්ත දේ මූ කරගත්තා මං යනවා අරක උපේක්ෂා සිට ප්‍රශංසා කරේ කරා නම් මොකද වෙන්නේ බැම්මක් ඇති වෙනවා බැඳීමක් ඇති වෙනවා
කෙනෙක් අපිට ප්‍රශංසා කළා නම් අපිට ඒකට කැමැත්තක් ඇති වෙනා නම් අපි එතෙන්දි කොහොමද
ආනපාන එතනම උපේක්ෂිතින් අපි කොහොම අරියතුන් හි භාවයෙන් අපි උපේක්ෂිතින් ඒක ඉවසන්නේ
එතෙන්දි මරණානුස්තිය වඩන්න අවශ්‍ය නැත්නම් උපේක්ෂිත ඇති
කරගන්න ඒව මොකක්වත් නෙමෙයි මෙතෙන්දි කරන්නේ මේක මේ අපි අර මරණානුස්තිය ධම්මේ අසුභානුස්තිය මෙත්තානුස්තිය වඩන්න ඕන තමන්ට තරහක් ආවනම් රාගයක් ආවනම් මානයක් ආවනම් තමයි ඔතන රාගයක් මෝහයක් මානයක් එන්න තැනක් නෙමෙයිනේ. බැරි වෙලාවත් අර ප්‍රශංසාව බලාපොරොත්තු වුණා නම් මානයක් එනවා. තේරුණාද?
ඔබ අන්තර දීර්ඝයි.
ගෞරවනීය අරහත් මහන්සේ මේ යාමයේ තුචිතේ නිම්මාන සතිය යන දිව්‍ය ලෝක සම්බන්ධව එහි අර්ථ පැහැදිලි කර දෙන්න.
ඒවයිතින් මේ ගතිවල නම් මොනවද ඔය දිව්‍ය ලෝකෙ හයෙම තියෙන නම්වල මේකෙ තියෙන මේ ගති නිම්මාන රති රතියේ ඉබේම නිර්මාණය කරලා තියෙන තැනක් විතර ආයි කාරුවත් හදන්න මොකක්වත් ඕනේ ඒ වගේම පර නිම්මිට ඒවත් අර වසවස්ති මාර්ය හැම උගන්න පර නිම්මිට අනුන් නිර්මාණය කරපු දෙ තු සිතය ඒ වගේම තුසිතේ කියන්නේ අර තුටි වූ තුනි වූ පිටිසිදු වූ සිතක් පවතින අර සම්මාදිට්ඨික දෙවියන් උදින ජාතුම් මහරාජික චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මගපලාච්චි ජාතසූතාපන්න මේ දෙවිවරු උපදින්නේ ජාතුම් මහරාජික මේවා තියෙන මේ නම්වල තියෙන ගති මේක ගති තියෙන ඒ ගතියට අදාළවයි ගති පටිසන්ධිය ගති නිමිත්ත ලැබිලා ගති පටිසන්ධිය ලබන්නේ ඔය සියලු තැන්වල ඔය තල 31ම තියෙන නම් මේ ගති 31ක් මිසක් අපි දැන් මේකේ තල 31ක් කිව්වට ලෝක 31කුත් නෙමෙයි මේවා තියෙන්නේ ගති 31ක් මේ මිනිහෙක් හැටියට ඔය ගති 31ම තේරුම් ගන්න පුළුවන් දැන් ආකාසානඤ්ඤායතනෙ කියන එක දැන් මේ බ්‍රහ්ම ලෝකයක් හැටියට තමයි දැන් නමුත් එතන තියෙන්නේ ආකාසානඤ්ඤා නඤ්ඤා එතන තියෙන්නේ එතන දැනුමක් නැහැ අර තියෙන්නේ නිකන් අභ්‍යවකාශයේ නිකන් කිසිම දැනුමක් නැති අවකාශයක් විතරයි තියෙන්නේ. ඒ වගේම ආකිඤ්ඤාණඤ්ඤා, නේව සංඥා, නා සංඥා, සංඥා එන්නේත් නැහැ සංඥා ගන්නත් බැරි තැන. ඒ ගති තියෙන්නේ. ඒක නිසා ඔය තල 31ෙම මනුස්ස තලය. ගතිය. මනස උසස් තත්වයකට පිරිසිදු තත්වයකට පත් කරගන්න උරුමයෙන් හදාගත්ත ගතියක් තියෙන තැන මනුස්ස ගුණධර්ම තියෙන තැන මනුස්ස ලෝක. අපි එක ලෝකයක් කරගෙන. මෙතන තියෙන ගතිය. මනස පිරිසිදු කරගන්න උසස් තත්වයකට කියන්නේ පිරිසිදු කරගන්න පුළුවන් තැන මනුස්ස ගති තියෙන තැන මනුස්ස ලෝක.
බබහන්සේට ජීවිතයි.
අවසරයි රහතුන් වහන්සේ ආයතන හයටම අරමුණක් නැති අවස්ථාවකදී සිතට එන සිතුවිලි පාලනය කර ගැනීම සඳහා ආනාපාන සති සමාධිය වැඩිම සුදුසුද
මොකද්ද
අරමුණ ආයතන හයටම අරමුණක් නැති අවස්ථාවකදී
ඒ අවස්ථාවේ ඒවා අභ්‍යාස මොනවා කරන්න ඕනේ අරිය තුන්නේ භාවයෙන් ඉන්න මොනවටද
අර හිතට එන රාග දේශ
මොහ සිතුවිලි හිතට එනවා නම් අරමුණු ඔය හයෙන් එකකට එන්න ඕනේ තේරුණාද අරමුණක් එනවා නම් ඔය හයෙන් එකකට මිසක් වෙන කොහෙවත් නැහැ ඔය බම්බයක් වම්මන වූ ශරීර කූඩුව තුල එක්ක ඇහැට රූපයක් පටිච්ච වෙන්න ඕනේ එක්ක කනට ශබ්ද රූපයක් පටිච්ච වෙන්න ඕනේ එක්ක නාසයට ගන්ධ සුගන්ධ රූපයක් එක්ක දිවට රස රූපයක් එක්ක ශරීර කූඩුවට කයට පහස පොට්ටබ්බ රූපයක් එක්ක මනසට ධම්ම රූපයක් මනසට ධම්ම රූප එක ආකාරයකට නෙමෙයි අතීත රූප වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප හීන ප්‍රනීත රූප මේක 11 ආකාරයකින් එන්න පුළුවන්
එහෙමයි
තේරුණාද ඒ ඔය සියලු දේ ආරම්මන ඒවා ඔක්කොම අර මනසට එන ඒවා දීගංවා ඒවා මන ආරම්මන
එහෙමයි
අනික් ඒවා අනිත් පහම අර රසංවා ඕකට අමතර කොහෙන්වත් අරමුණක් එන්න බෑ. එක්කො චක්කාරම්මණයක්, එක්කො සෝතාරම්මණයක්, එක්කො ගානාරම්මණයක්, එක්කො ජීවාරම්මණයක්, එක්කො කායාරම්මණයක්, එක්කො මනාරම්මණයක්. වෙන මොනවත් විදිහකට අරමුණක් මිනිහෙකුට, සතෙකුට, පුද්ගලයෙකුට විඥාණයෙන් කටයුතු කරන කිසි කෙනෙකුට දෙවියෙකුට, භූතයෙකුට, පිරිතෙකුටවත් වෙන අරමුණක් ආරම්මණයක් එන්න ක්‍රමයක් විදිහක්
සරයි ස්වාමීනි අපි විඤ්ඤාණ ශක්තියක් විඤ්ඤාණ බීජයක් බවට පත් වෙන්න පෙර අපිට අනුසීති කරගන්න බැරි වුණත් ඒ විඤ්ඤාණ බීජයක පැවැත්ම දින 7කින් එක වය වෙලා අවසන් වෙනවා නම් කල්ප 91ක් තුල
ඔව්
ගති තැන්පත් වෙලා තියෙන්නේ කොහොමද
ඒ වගේ දැන් මේ කල්ප 91ක කතාවයි සමුදය වයවීමයි අතර පොඩි පැටලවීමක් අද සාමාන්‍ය ජනයා අතරක් තියෙනවා. මේක තියෙන්නේ අපිට මේ කල්ප 91ක් තුල අපි ඒවා එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කල්ප 91කට පස්සේ ඒවා අහෝසි කර්ම වෙනවා. 92 වෙනි අවස්ථාවට ගියා කියමුකෝ. දැන් කල්ප කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. මොකද්ද කල්ප කිව්වේ උතන? කල්පණු එකක් මහා බ්‍රහ්මාය සූත්‍රයේ ওই කතාව තියෙනවා. මොකද්ද කල්පණු එක කියන්නේ? කාල පරාස 91ක් කියන්නේ මේ උපජ්ජති උපත් 91ක්. තේරුණාද? එතකොට ඒ කල්ප 91කින් පස්සේ 92 වෙනි කල්පයට උපතට ගියා. අර 91 වෙනි කල්පයේ කරලා තියෙන යම් දෙයක් තියෙනවා නම් ඒක ගතියක් දැන් අහෝසි කර්මයක් වෙනවා එතනින් පස්සේ ඒක ඒකේ ඵල විපාකයක් දෙන්න ඉඩක් නැහැ. හැබැයි සමුදය වුණොත් අර 91 නෙමේ සමුදය වෙන්නේ මේ දැන් වර්තමාන මොහොත. සමුදය වෙන්නේ කොයි මොහොතේද? වර්තමාන මොහොත. සමුදය වුණොත් ආයි ඉදිරියට ඒක ඵල විපාක දෙන්න ඉඩ තියෙනවා ඉදිරියට නැවත අවස්ථාවක. එනිසා මේක අර මහා කම්ම චූල කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන මහා බ්‍රහ්මායි සූත්‍රයේ කියන මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයේ තමයි ඔය 91 කල්පයක කතාව තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ කාල පරාසය කියලා කියන්නේ
කාල පරාසය කියන්නේ කල්පය කියන්නේ දැන් බුදුහාමුදුරුවන්ට ආනන්දහාමුදුරුවෝ අර දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරලා තියෙනනේ බුදුහාමුදුරන්ට ආනන්දහාමුදුරන්ට අවස්ථාව ලැබුණා කල්පයක් ජීවත් වෙන්න කියලා. මොකද්ද කල්පය? මොකද්ද මිනිස් කල්පය?
අවුරුදු 120යි
අවුරුදු 120ක් තමයි. දැන් බුදුහාමුදුරු පරිවිලාවත් ඔය 80 ඉඳන් අවුරුදු 120ට 40 ජීවත් වුණා නම් මොන තරම් දුක්ඛන්දරාවක් විඳින්න වෙයිද? දැන් ඔය ශරීර කූඩුව කය දැන් ගෙනියන්න පුළුවන්ද? දැන් අවසාන ඔය දවස් 2-3-4 බුදුහාමුදුරුවෝ කිව්වා මේක බකල් ගහන කරත්තරෝදයක් වගේ මේ කය මට කැමති විදිහට පවත්වාගෙන යන්න බෑ කියලා. දැන් ඔය වයසකට ගිය තමන්ගේ සීයලා කියලා තමන්ටත් ඔය වැඩේ වෙනවා, බුදුහාමුදුරන්ටත් ඔය වැඩේ වුණා. වයසට යනකොට මොකද වෙන්නේ? මේ ශරීර කූඩුව අපිට පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා තවත් බැරි වෙලාවත් තව එක දවසක් හිටියොත් මොන තරම් දුක්ඛන්දරාවක් විඳින්න ඕන. ඉතින් ඒක නිසා කල්පය කිව්වේ මේ මිනිස් කල්පය අවුරුදු 120යි. එක එක මදුරු කල්පය දවස් 7යි. එක එක සත්තුන්ගේ හැබැයි මේ කල්පය මේ කාල පරාසය දැන් භූතයෙකුගේ පේතයෙකුගේ දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ කල්පය එක අපිට හිතන්න බෑ. ඇයි ඒ හේතුව? ඇයි ඔය ඕපපාටිකව උපදින අර බිමට පොළොවට අඩිය ගහන්නේ නැති භූතය උපරේතෝ ආකාශට්ටා චුම්මට්ටා කියන අර අහසේ තැන තැන ඇවිදින පේතයෝ භූතයෝ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ. ඇයි මෙයාගේ මේ අයගේ කල්පය දිග? හේතුව මොකද? ඒ අය මේ භ්‍රමණයට මේ බිමට මේ බිම්බර ගතියට ස්පර්ශ වෙන්නේ නැහැ. දැන් අපිට ඉන්න බෑ මේ බිමට ස්පර්ශ නොවි. දැන් බැරි වෙලාවත් ඔය රොකට් එකකට හරි අර චන්ද්‍රිකාවකට හරි දාලා බැරි වෙලාවත් කෙනෙක් අර බිම්බර ගතියෙන් ඉවත් වුණොත් ඒ පුද්ගලයා වයසට යන්නේ නැහැ. ආයි ඒ පුද්ගලයා බිමට ආවමයි ආයි ඒ පුද්ගලයාගේ අර වයස ගෙවිලා යන්නේ. ඒක නිසා මේක බැරිවිලාවත් අර චන්ද්‍රිකාවම අවුරුදු 50-60ක් ඉන්න හැබැයි වැඩක් නැහැ. මොනවා කරන්නේ? ඇවිල්ලා ආපු ගමන් ආයිසර බිම්බර ගතියට අහුවෙලා ආය ආයිස ඉවර වෙනවා. ඒ වගේ තමයි අර ඉර්ෂිවරුත් අර අවිඥාලාභිනුත් මේ බිම්බර ගතියෙන් ඉවත් වෙලා තාවකාලිකව ඔය අවුරුදු 120ට වැඩිය අර ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක ලියලා තියෙනවානේ 250-500ක් ඉන්නවා කියලා. අර මහින්ද විජේතිලක මහත්තයත් ඕක ලියලා තියෙන්නේ. ඈ වැඩක් තියෙනවද අවුරුදු 250 නෙමෙයි 500ක් හිටලා? ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වා අර මේ සත්ව වර්ෂ ගණනක් ඉප ජීවත් වුණත් එක දවසක් හරි මේ මේ ධර්මය තේරුම් අරගෙන මේක කරගන්න බැරි වුණොත් ඒ පුද්ගලයාගේ වස්ස සතන් වස්ස සතවර්ෂ ගණනාවක් ජීවත් වුණත් ඒ පුද්ගලයා නිකම් කාලය අපතේ ඇවිීමක් මිසක් ඔය ධ්‍යාන ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය පාලා මේ ජීවිතයේ ආයුෂ වැඩි කරගෙන ඉඳියට වැඩක් නැහැ. මග ඵල නොලැබුණොත් මෙතන වැඩක් නැහැ. තව අවුරුදු 1000ක් ඉපදුනත් නිකම් කාලය නාස්ති කරනවා මිසක් එක දවසක් මේ ආනපාන සති සමාධිය වැඩලා තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා තරම් වටින්නේ නැහැ ඔය අනාර්ය රූපී ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා සතවර්ෂ ගණනක් හිටියත් කියලා අර බුදුහාමුදුරුවෝ ගාථාවෙන් කියලා තියෙනවා. ඒක පරම සත්‍යයක්. ඒ නිසා කොච්චර වයස දීර්ඝ කරගත්තත් ඒකේ හරයක් නැහැ, ආයිසරයක්. ඒ කූඩුව නැති වෙලා ආයි අර අසඤ්ඤ තලයට හෝ සතර පහට ආව යනවනම් ඒකෙන් වැඩක් නෑ.
ස්වාමීන් වහන්සේ දැන් බුද්ධානුස්සතිය එහෙම නැත්නම් මරණානුස්සතිය යම් කෙනෙක් ලොකු අවබෝධයක් නැතුව සජ්ජායනාවක් විදිහට කරගෙන ගියත් සමාධියකට එන්න පුළුවන්. එතකොට වැඩෙන්නේ සමත සමාධියද?
තථාභූත ඥාන දර්ශනයක් නැත්නම් දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය නොලබලා සුත්තාන පඤ්ඤා සංවරේ සීලමේ ඥානය නොලබලා ඒ වගේම භාවනාමේ ඥානය මග්ගේ මග්ඥානය නොලැබෙනවා නම් ඒ පුද්ගලයා යන පාර කොහෙද කියලා අතරමං අඳුරේ අතපත ගන්න මිනිහෙක් මිසක් දැනගෙන දැකගෙන යන පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා මේක බණ අහලාමයි දැනුම දැක්මක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා බුදු කෙනෙකුට ලෞතුරා බුදු කෙනෙකුට පච්චේක බුදු කෙනෙකුට මිසක් වෙන කිසිම කෙනෙකුට ගුරු උපදේශ රහිතව ස්වයංභූ ඥානයෙන් ශක්තියෙන් බව උදුරා දාන්න බෑ. බුද්ධත්වයට පත් වෙන්න බෑ. මඟපල් ලබන්න බෑ. හැබැයි පච්චේක බුදු කෙනෙකුට අබුද්ධෝත්පාද කාලයේ ලෞතුරා බුදු කෙනෙකුටත් අබුද්ධෝත්පාද කාලයේ ලෞතුරා බුදු කෙනෙකුත් බුද්ධත්වයට පත් වෙනවා. බුද්ධෝත්පාද කාලය තුල යම් කිසි කෙනෙක් චතුසත්‍ය බුද්ධ අරහත් බුද්ධ වෙනවා නම් ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න මග බණ අහලමයි. බණ කිව්වේ බව නසන ක්‍රමය. බහ අහලා මේක හරියන්නේ. අද කියන්නේ දේශනා කරන්නේ ලෝකේ හදන ක්‍රමය, බව හදන ක්‍රමය. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න කියනවයි කියන්නේ බහ. අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් ලබන්න ප්‍රාර්ථනා කරනවා නම් යදිනවා නම් ඒවා බහ. ඒවා එහෙම බණ නෙමෙයි. තේරුණාද? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන බණ කියන්නේ බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව, තමන්ගේ හිතට එන නසන ධර්මය බණ. රාග බව, ද්වේෂ බව, මෝහ බව සම්මත කරගෙන අර යහපත්යේ හදන්න, බව හදන්න කටයුතු කරන දේ, සමාජයේ හදන්න කටයුතු කරන දේ බහ. තමන්ගේ සිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය නසන්න, උදුරා දමන්න, සමුච්ඡේද ප්‍රහාණයෙන් ඉවත් කරන්න කටයුතු කරන දේ බණ. ඉතින් ඒක නිසා මේකේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම තේරුම් ගන්න ඕන අපි අහන්නේ බණද බහද. බහ අහලා කවදක්වත් අර බව උදුරා දමන්න බෑ. තමන්ගේ හිතේ උපදින කෙලෙස් නික්ලේශී තත්ත්වයට පත් කරගන්න බෑ. තමන්ගේ හිත අර සචිත්ත පරියෝදපණං කරන තත්ත්වයට පත් වෙන්නේ නෑ. ඒකයි තීතන.
ඔබ වහන්සේට දීර්ඝ අවසර.
අවසර අරහතුන් වහන්සේ, අපි හැම වෙලේම මේ ආනාපාන සතිය වඩලා භාවපිතාවේ බහුලී කතාවේ වශයෙන් ඒ අපි පක්කාරී අරමුණක් කරා යන්නේ මාර්ගඵලයක් ලබන්න. අපි බෝධින් වහන්සේ විරිවඩුනේ බෝධින් වහන්සේ වගේ බුද්ධ ශක්තිය අනුගත වන තැනකට ගිහින් ඒක කරොත් ඒකේ ප්‍රතිඵලයක් දකින්න පුළුවන්ද ස්වාමීන් විශේෂත්වයක් මොකක්
හරි එතන බෝධින් වහන්සේ ගාව ජීවිත කාලෙම ඉන්න බෑනේ. එතෙන්ට යන්නේක හොඳයි. නමුත් එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපි සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස වෙනවා කියන්නේ මොකද්ද? සද්දෝ හෝති වෙනවා කියන්නේ මොකද්ද? සද්දා ඉන්ද්‍රිය මතු කරගන්නවා කියන්නේ මොකද්ද? සද්දා බල ලබාගන්නේ කොහොමද? මොකද්ද මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ සද්ධර්මය, සද් ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, සද්දස්ස කුල පුත්තස්ස කියලා වචනයක් තියෙනවා. සද් කියලා වචනයක් තියෙනවා. සද් සති කියලා වචනයක් තියෙනවා. ඕක සද් සති. හයන්න නෙමෙයි ඔතන තියෙන්නේ, අල්ත යන්න නෙමෙයි. සයන්න අල්ත යන්න තයන්න නම් සත්ත බොජ්ජංග සත්ත සූරියක් ගමන මාගදී භාෂාවේ සයන්න අල්ත යන්න තයන්න නම් අන්න හත සයන්න අල්ත යන්න නම් මොකද්ද මේ සද්දා සද්ධර්මය සද්දස්ස කුල පුත්තස්ස සද් සති සද් වස්සානි දැන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ සද් වස්සානි අවුද්වතයි කියලා දැන් පරිවර්තනය කළා තියෙනවා මොකද්ද සද් කියන්නේ හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධිය වඩන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා එහෙම නැතුව අවුරුදු හතක් නෙමේ ඔතන සයන්න අල්ත යන්න තම නෙමේ තියෙන්නේ සයන්න අල්ත යන්න ඒ නිසා සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්න ඕන සද්ධර්මයේ තේරුම් ගන්න ඕන සතියෙහි පිහිටා කටයුතු කරන්න පුළුවන් ඒ අනුව සද්දස්ස කුල පුත්තස්ස ඌ කෙනෙකුට අර චත්තාරි මානිටානානි වලට යන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා විශේෂයෙන්ම අර බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන අර ජයශ්‍රී මහ බෝධිය ගාවට සියලු බුදුවරුන් බුදු තැනට යන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වෙනවා ඒ අනුව සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානං සංවේදනියානං කියන තත්වයට පත් වෙන්න ඒ තැන උපකාරයක් වෙනවා ඊට පස්සේ වෙන ඕන තැනකදී ඉතිරි මගඵල පූර්ණ කරගන්න පුළුවන් ඒ වගේම ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කරගන්න ඕන දේ හොඳට තේරුම් අරගෙන ඕනේ යන්නේ දැන් අපි බෝධීන් වහන්සේ ගාවට නිකම් මිනිසු ගියාට වැඩක් නැහැ නිකම් පෘථග්ජන මිනිසු ගිහිල්ලා වැන්දට පඳුරු වැන්දට කිරිබත් පූජා කළාට පාම්පත්තු කළාට වැන්දට භාවනා කළාට වැඩක් නැහැ කරන්න ඕන මොකද වැඩේ බුදුහාමුදුරුවෝ ඔතෙන්දි බෝසත්තුමා බුද්ධත්වයට පත්වනේ කොහොමද මොකද කරේ බුදුහාමුදුරුවොත් මේ බෝධීන් වහන්සේ කාවදී සියලු කෙලෙස් නසා ඒ කියන්නේ රාග බව ද්වේෂ බව මෝහ බව ක්ෂය කරලා නික්ලේශී තත්වයට පත් වුණා අර බුද්ධ ශක්තියට අනුගත වීමෙන් එතකොට අපි ඔය බෝධීන් වහන්සේ ගාවට ගියාම අර බෝධිය ඇමදලා ඕනම් මල් පහන් පූජා කළාට වරදක් නැහැ ඇමදලා පිරිසිදු කළාට වරදක් නැහැ වතුර පූජා කළාට වරදක් නැහැ ඒකෙන් තමන්ගේ හිත පිරිසිදු වෙන්න ඕන අර සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන ඒ අනුව අපි මේ බෝධීන් වහන්සේ ගාවදී අනුපස්සනා කළ යුත්තේ අපි සිහිපත් කළ යුත්තේ මේ ස්ථානයේදී අපේ ඒ ලෞතරා බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා ඒ සියලු කෙලෙස් නැති කරලා නික්ලේශී තත්වයට බුද්ධත්වයට බෞද්ධරා දැමීමට සමත් වුණා ශක්තියක් ලැබුවා ඒ බුද්ධ ශක්තිය රාගයෙන් තොර සිතක් ද්වේෂයෙන් තොර සිතක් මෝහයෙන් තොර සිතක් මටත් විනාඩි පහකට මේ බෝධීන් වහන්සේ ගාවදී ඒ වගේ පිරිසිදු සිතක් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් විනාඩි පහකට ඕන පෘථග්ජන පුද්ගලයෙකුට ඇති කරගන්න පුළුවන් ඇති කරගෙන ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒක සිහිපත් කරනවා මුළු විශ්වයටම සත්‍යක්‍රියා බලයක් සුදු කිරණ ශක්තියක් ඒ අනුව ඒතේන සත්‍යවජ්ජේන සුවත්ති හෝති කියන ආකාරයට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියාව කිරීම නිසා තමන්ගේ හිතේ අර රාග බව ද්වේෂ බව මෝහ බව විනාඩි පහකට උදුරා දැමියාම තමන්ටත් අර බුද්ධ ශක්තියට ඒ මොහොතේ ඒ විනාඩි පහේ අනුගත වෙන්න පුළුවන්. තමන්ුත් බුද්ධ වුණා. තමන්ුත් බුද්ධ ශක්තියට අනුගත වුණා. ඒ මිසක් එතෙන්දී ඉල්ලනවා නම් පඳුරු බඳිනවා නම් යදිනවා නම් ඒවා රාගයෙන් සහ මෝහයෙන් කරන දේවල් මිසක් සද්දස්ස කුල පුත්තස්ස කියන අය කරන දේවල් නෙමේ. ඒවා අසුතුවත් පෘථග්ජන පුද්ගලයෝ අර බෝධියනුත් බෝගාට අධිගෘහිත දෙවියන්ගෙනුත් පිළිමවලිනුත් හෝ මෝගින් හරි තමන්ගේ මේ ලෞකිකත්වය තුළ යමක් ලබාගන්න කරන ඉල්ලීමක් යාඥාවක් ප්‍රාර්ථනාවක් ඒක නෙමේ මෙතෙන්දි කරන්නේ. අපේ හිතේ තියෙන රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දමන්නටයි මේ බුද්ධ ශක්තියට අනුගත විය යුත්තේ, වෙන මොකටවත් නෙමෙයි. ඒක නිසා මේ අර කෙලෙස්සිත සදාටම සහමුලින්ම අපිට එතෙන්දි ඉවත් කරගන්න බැරි වුණත් යම් ආකාරයකට විනාඩි කිහිපයකට හරි හිතේ නික්ලේශී බව ඇති කරගන්න පුළුවන්, අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්, අර ලෞතරා බුදුහාමුදුරුව මෙතෙන්දි කරගත්ත ඒ දේ නිවැරදිව තමනුත් අනුපස්සනා කිරීම, සීපත් කිරීම, මෙනෙහි කිරීම, මේකයි බුද්ධ ශක්තියට අනුගත වීම, මේකයි දසඥානං සංවේදඥානං වෙන මොකක්වත් නෙමෙයි.
ගරුතර ස්වාමීන් වහන්ස, දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ හිතේ සංඋප්පාදනය වෙනකොට රාග දෝෂ මෝහ වශයෙන් අපිට ඒක දැනීගෙන එනකොට අපි උපේක්ෂා සිතක් ඇති කරගත්තොත් ඒක
හරියටම හරි. ඒක තමයි හරියටම අවශ්‍ය ක්‍රමය. අපි උපේක්ෂා සිතක් ඇති කරගන්නවා කියන්නේ කොහොමද? මෙත්තානුසුතිය වැඩිවීමෙන් අර ද්වේෂය අයින් වෙලා මෛත්‍රිය අයලා උපේක්ෂාවට ලං වෙනවා. අසුභානුසුතිය වැඩිවීමෙන් රාගයෙන් වෙන් වෙලා උපේක්ෂා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමෙන් නිබ්බිදා තත්වයට පත් වුණොත් උපේක්ෂාව පූර්ණ වෙනවා. එනිසා මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගණද්වත් වඩන හැම වෙලාවකම තමන්ගේ හිතේ ඇති වෙන්නේ උපේක්ෂා සිත, වෙන මොකක්වත් නෙමෙයි. ඇලෙන ගැටෙන මුලා වෙන සිත උපේක්ෂාවන්නේ අපේක්ෂාව. ඒකදී එතන තියෙන අපේක්ෂා, මෙතන තියෙන උපේක්ෂා. වචන තුනක් තියෙනවා. අපේක්ෂා, සාපේක්ෂ, සාපේක්ෂ උපේක්ෂා. ඔටි පරිවර්තේ. අපේක්ෂා, සාපේක්ෂ උපේක්ෂා. උපේක්ෂාව නිවනට, සාපේක්ෂ පැවැත්මට යහපත්. උපේක්ෂාව අර දුගඩියට, සාපේක්ෂ මේ අපේක්ෂා දුගඩියට.
එතකොට ස්වාමීන් වහන්සේ, අපි ආර්ය මාර්ගයේ යනකොට අපිට දැන් ඔබ වහන්සේගේ අර බුද්ධ ඥාන පොත ඉතාම වටිනා පොතක්. අපිට ඔය මුචිතු කම්මතා ඥානය, ගෝත්‍ර භූ ඥානය වගේ අපිට ඒ
අපිට ඒව ලැබෙනවා. ඒව ගැන බලාපොරොත්තු වෙන්න ඕනේ ආනපාන සති සමාධිය වඩනකොට. ආනපාන සති සමාධිය වැඩෙනකොට සංකාර උපේක්ඛා ඥානය ලැබෙනවා. සංකාර උපේක්ඛා ඥානය ලැබෙනකොට මුචිතු කම්මතා ඥානය ලැබෙනවා. හැබැයි දැන් වෙලාව තියෙන නිසා විනාඩි කිහිපයක් ගන්න වෙනවා. මේ උපේක්ඛා කියන මාගදී භාෂාවේ වචනයක් තියෙනවා. ඉඳගන්න. දැන් මේ උපේක්ඛා කියන වචනේ බුද්ධ දේශනාවේ හිතාගන්න බැරි තරම් වටිනා නිවනට උපකාර වන වචනයක්. දැන් අපි සතර බ්‍රහ්ම විහරණය හැටියට කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා අවසාන පියවර මොකද්ද? උපේක්ඛා. උපේක්ඛා සිතක් තියෙනවනම් ඒ අරහතුන් වහන්සේගේ සිත. ඊළඟට සත්‍වබොජ්ජංග වඩනකොට අවසාන වෙන්නේ මොකකින්ද? උපේක්ඛා බොජ්ජංගෙ. ඊළඟට දැන් ඔය බුදුහාමුදුරුව දේශනා නොකලත් පසුකාලීනව මහායානාගමේ කිව්වත් අර පාරමිතා 10ක් පුරනකොට අවසාන පාරමිතා මොකද්ද? උපේක්ඛා පාරමිතා. යම්කිසි කෙනෙකුගේ හිතේ උපේක්ඛාසිත පූර්ණය වෙනවා නම් ඒ පුද්ගලයා අරහත් ත්වයට පත් වෙනවා. එතකොට අපි සියලු වැඩ කර යුත්තේ හිතේ උපේක්ඛාව පූර්ණය කරගන්න. මේ උපේක්ඛා සිටින් අපි සලකා බැලිය යුත්තේ මොනවා පිළිබඳවද? සංඛාර පිළිබඳව. සංඛාර පිළිබඳව. සංඛාර මොනවාද? වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, ඊටත් වඩා අභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. උපේක්ඛා සිටක් නැත්නම් පෘථග්ජන පුද්ගලයාට තියෙන්නේ අපේක්ඛා හෝ සාපේක්ඛ සිත. දැන් පෘථග්ජන පුද්ගලයෙකුට මිනිහෙක් වෙච්ච මේ සිත පූර්ණ උපේක්ඛා තත්වයට පත් කරගන්න පියවර පහක් අවස්ථා පහකදී පූර්ණය කරගන්න පුළුවන්. උපේක්ඛා සිත එක පාරටම පූර්ණය වෙන්නේ නැහැ. උපේක්ඛා සිත ක්‍රමානුකූලව ආනාපාන සති සමාධිය වඩනකොට පූර්ණය වෙනවා අවස්ථා පහකදී. පළවෙනි අවස්ථාව මිනිහෙක් වෙලා ඉපදුන කෙනෙකුට කිසිම ධර්මයක් නැතත් ඒ පුද්ගලයා තුළ තියෙනවා උපේක්ඛාව. ඒකට කියනවා ගේහසිතං උපේක්ඛා. ඒක මොකද්ද? ගේහසිතං උපේක්ඛා. දැන් ඔය ගෙදරක ජීවත් වෙනකොට අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව ළමයි වගේ මේ ගෙදරක ජීවත් වෙනකොට ඒක ධර්මයක් තිබුණත් නැතත් ඕන වෙන පිටරටියක් වුණත් අර ගේහසිතං උපේක්ඛාව තියෙන නිසා ගෙදර රණ්ඩු දබර රණ්ඩු සරුවල් එන්නේ නැහැ. ගෙදර යම් පැහැත්ම පවත්වාගෙන යන්න උපකාර වෙන උපේක්ඛා සිත ගේහසිතං උපේක්ඛා. ඒක ඕනම මිනිහෙකුට පවතිනවා. ඒක නැති මිනිසුත් ඉන්නවා. ඊළඟට මේ දහම, මේ බුදු දහම, මේ ආනපාන සති සමාධිය, මේ පිළිවෙත, මේ අනුපස්සනා පිළිවෙත, මේ භාවනාව කරගෙන යනකොට අර හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳන්න බලා කටයුතු කරන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයා තුළ අර ගේහසිතං උපේක්ඛාව ඉක්මවා ගිහිල්ලා නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙනවා. ඒ කියන්නේ අර කාමේ විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ සිතක් ඇති වෙනකොට ඒ සිත නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම කිව්ව අර නිකාමලාභී කියන මේ කාමයෙන් තණ්හාවෙන් අන්තවාදී අන්තගාමී ලෙස කාමයට තණ්හාව නොබැඳී ඒකෙන් නිදහස් වෙන, ඒකෙන් ඉක්මෙන සිත නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම උපේක්ඛාව ඇති වෙනවා, ඇති වෙන පුද්ගලයා ආනාපාන සති සමාධිය වඩන්න ඕන. ආනාපාන සති සමාධිය යුගනද්ව වඩනකොට ඒ පුද්ගලයා නෙක්ඛම්ම උපේක්ඛා තත්වයට පත් වූ ගමන්ම ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. සෝතාපට්ටි මාර්ගයේ ඉන්නා නම් යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාගේ තියෙන උපේක්ඛාව සිටේ නෙක්ඛම්ම උපේක්ඛා. එකවේ අර කාමෙහි විවිච්ඡ පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ඡ සවිතක සවිචාර කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අර නිකාමලාභී නෙක්ඛම්ම උපේක්ඛාවෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒක දෙවෙනි අවස්ථාව. මේකට බණ අහන්නම ඕන. ආනාපාන සති සමාධිය පිහිටන්නම ඕන. නැතුව හරියන්නේ නැහැ. ඊළඟට මේ නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණය කරගෙන යනකොට ආනාපාන සති සමාධිය වඩාගෙන යනකොට කොයි මොහොතේ හෝ මේ නෙක්ඛම්ම උපේක්ඛාව ඉක්මවා ගිහිල්ලා ඒ ආර්ය ශ්‍රාවකයා තුළ සේක උපේක්ඛා කියන තත්වයටපත් වෙනවා. සේක උපේක්ඛාව ඇති වූ පුද්ගලයා සෝතාපට්ටි ඵලයටමපත් වූ පුද්ගලයා. සේක උපේක්ඛාව ලැබෙන්නේ සේක කෙලෙස් කැපිය යුතුයි කැපිය හැකියි කියන උපේක්ඛාව. එතකොට සේක උපේක්ඛාවෙන් කරන්නේ හිතට එන කෙලෙස් කපා දැමිය යුතුයි කපා දැමිය හැකියි කියන උපේක්ඛා ඥානයක්. මේකත් සංකාර උපේක්ඛා ඥානේ කොටසක්. මේ සේක උපේක්ඛාව තියනවා සෝතාපට්ටි ඵලයටපත් වූ ආර්යයන් ආර්ය පුද්ගලයා ගාවත් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගවල ඉන්න පුද්ගලයන්. එතකොට සෝතාපට්ටි ඵලයටපත් වුණාමත් සකදාගාමි මාර්ගයේදීත් ඵලයේදීත් අනාගාමි මාර්ගයේදීත් ඵලයේදීත් අරහන්ත මාර්ගයේදීත් තියෙන්නේ ආර්ය ශ්‍රාවකේ ගාව සේක උපේක්ඛා. එන එන කෙලෙස් ආශය කය කරන්න කපා දමන්න ක්‍රියාත්මක වීම සේක උපේක්ඛා. අරහන්ත මාර්ගය අවසාන වූ ගමම්ම තවත් ඉතිරි නෑ කෙලෙස් කපන්න. ඒ නිසා ඒ සේක උපේක්ඛා තත්ත්වයෙන් ඉවත් වෙලා ඒ පුද්ගලයා අසේක උපේක්ඛා කියන තත්ත්වයටත් න සේක උපේක්ඛා කියන තත්ත්වයටත් පත් වෙනවා. න සේක උපේක්ඛා තමයි අරහත් ඵලයට පත් වූ උත්තමයන්ට ඇතිවන උපේක්ඛා ඥානය. ඊට පස්සේ අරහතුන් වහන්සේ ජීවත් වෙලා ඉන්න මුළු කාලයම ඉදිරියේදී අරහතුන් වහන්සේ ගාව තියෙන්නේ අරිය උපේක්ඛා කියන ඥානය. එක බුද්ධ ඥානය, එක සංකාර උපේක්ඛා ඥානය, මුංචිතු කම්මිතා ඥානය පූර්ණය වූ අවස්ථාව. එතකොට හොඳට තේරුම් ගන්න ඕන මේ උපේක්ඛා ඥානය ක්‍රමානුකූලව පියවරෙන් පියවර වැඩෙනවා. ආනපාන සති සමාධිය යුගනද්දව අස්සපස්ස කරනකොට අර ගේහසිතං උපේක්ඛා භවෙන් නික්කම්ම උපේක්ඛා තත්වයටත්, නික්කම්ම උපේක්ඛා තත්වයෙන් සේක උපේක්ඛා තත්වයටත්, සේක උපේක්ඛා තත්වයෙන් අසේක නසේක කියන තත්වයටත් දැන් කපා දමන්න කෙලෙස් එකක්වත් ඉතුරු වෙලා නැත්නම් න සේක උපේක්ඛාවට එනවා. ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න මුළු කාලයම අරහතුන් වහන්සේ ජීවත් වෙන්නේ අරිය උපේක්ඛා කියන තත්වයෙන්. ඒ ආනපාන සති සමාධිය වඩනවා. දැන් අරහත් තත්වයට පත් වෙලා හෝ බුද්ධත්වයට පත් වෙලා හෝ අන්තිම හුස්ම පොද යනකම්ම අර පැවැත්ම අවසන් කරන තාක්කල්ම ආනපාන සති සමාධියේ පිහිටා අරිය උපේක්ඛාවෙන් ජීවත් විය හැකි. ඒ හින්දා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අර පොඩි ගැටලුවක් ප්‍රශ්නයක් ආවම දෙපිරිසක් ඇතුළු අතර බුදුහාමුදුරුව ගියා පාර්ලියවණයට ගියා. පාර්ලියවණයට ගිහිල්ලා මාස 3-4 එතන ගත කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව ආපහු ආවහම අර අනිකුත් මහා අර බුද්ධ ශ්‍රාවකයෝ ඇහුවා, ඔබ වහන්සේ මේ හිටපු අර පාර්ලියවණේ කල්ගත කළ කාලය මොන භාවනාවෙන්ද හිටියේ කියලා. බුදුහාමුදුරුව කිව්වා මම ආනපාන සති සමාධියෙන් හිටියා කියලා. දැන් මේක අර මෝඩ මිනිස්සු දැනගත්තා. ආ හුස්ම ගත්ත පිට කළා, හරිනේ අස්සපස්ස කළා. ඇයි ආශ්වාස ප්‍රාශ්වාස කළා. නමුත් ඒකින්ද දැන් ඒකත් අර මෝඩ මිනිස්සුන්ට අර හුලං අදින පිට කරන මිනිස්සුන්ට ඒකත් ඔප්පු කරන්න පුළුවන් වුණා. බුදුහාමුදුරුව අර කැලේට ගිහිල්ලත් කළේ හුලං ඇදීම පිට කිරි. ඒක නෙමේ දැන් බුදුහාමුදුරුවන්ගේ ඇහැ පාවිච්චි කළා. ඇහෙන් දැක්ක රූප වැරදි දෙයක් රූපයක් දැක්කනම් වහම අස්සපස්ස කළා. කණින් ඇහුව වැරදි ශබ්දයක් අස්සපස්ස කළා, අනපාන කළා. ඒ වගේම හිතටත් යම් යම් දේවල් මොනෙක් ප්‍රශ්න නිසා අර ආවන අර අදිවාසනා පහතබ්බා රදි දන්ස මකට වාතා සපසිරින් සම්පස්සාන මෙවා එන්න ඉඩ තියෙනවා. අසපස්ස කළා, ආනපාන සති සමාධියේ පිහිට. ඒක නිසා බුදුහාමුදුරුවත් අරහතුන් වහන්සේත් මුළු ජීවිත කාලයම අවසාන උෂ්මපද අවසන් කරන තුරුම ආනපාන සති සමාධියෙන් කාලය ගත කරනවා. අරිය උපේක්ඛා සිතක් ඇතුව. එකයි උපේක්ඛා සිත කියන්නේ. ඒ නිසා සියලු මනුස්සයන්ට මේ උපේක්ඛා සිත තියෙනවා. හැබැයි රාගය ද්වේෂය මෝහය නිසා ඒ උපේක්ඛා සිත යටපත් වෙලා අපේක්ඛාවක් හෝ සාපේක්ක බව හෝ මට උනොත් පැවැත්ම පවත්වාගෙන යන්න හිත කිලුටු වෙන. ඒකයි වෙන්නේ. කිලුටු වූ සිතේ තියෙන්නේ අපේක්ඛා. අද අපි පාවිච්චි කරන වචනේ අපේක්ෂා, ඒක සංස්කෘත වචනයක්. මාගදී භාෂාවේ වචනේ අපේක්ඛා. සිංහලෙන් කියන්නේ බලාපොරොත්තු. අර පෘථග්ජන පුද්ගලයා තුල. ඒ වගේම පෘථග්ජන පුද්ගලයන් තුල සාපේක්ඛ කියන සිතකුත් තියෙනවා. මනිනවා. මනින්නේ අර සාපේක්ඛ. ඉතින් ඒකත් නිවනට උපේක්ඛාන මේ උදව් නැහැ. උපේක්ඛා සිතක් තියෙනවා නම් රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොර සිතක් පවතිනවා. ඒක උපේක්ඛා සිත. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇහෙන් මොන රූප දැක්කත්, කනෙන් මොන ශබ්ද ඇහුවත්, නාසයෙන් දිවෙන් කයෙන් මොන වින්දත්, මනසෙන් මොන අරමුණ ආවත්, ඒවට ඇලෙන්නේ නැත්නම්, ගැටෙන්නේ නැත්නම්, මුලා වෙන්නේ නැත්නම් සංකාර උපේක්ඛා ඥානෙ, මුංචිතුකම්මිතා ඥානෙ යුතුව අරිය උපේක්ඛා සිතින් ජීවත් වෙනවා. ඒක තමයි ආර්යයන් වහන්සේගේ, අරහතුන් වහන්සේගේ සිත පවතින ආකාරය.
වහන්සිට නිරෝගී බව ලැබේ.
අති ගෞරවනීය අරහතුන් වහන්ස, මම දැනගන්න කැමති මේ මවකුස තුල වැඩෙන කලල රූපය තුල මනෝකායස විඥානයේ ශක්තිය ක්‍රියාකාරීත්වය කෙබඳුද කියලා දැනගන්න.
ඔක්කාන්ති ඌ දවසේ ඉඳන්ම අර ඇතුලෙන් මවු කුසේට මොක්කන්ති වූ දවසේ ඉඳන්ම විඥානය ක්‍රියාත්මක වෙනවා. විඥානය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අර අම්මගෙන් තමයි සියලු ආහාර ගන්න. ආපෝ තේජෝ ආයෝ පඨවි, සියලු ආහාර විඥාන ආහාර මේවා ගන්න. මන් අර සම්පස් ආහාර සියලු දේ ගන්න කාගෙන්ද? අම්මගෙන්. ඒක නිසා අර කුස තුල වැඩෙන්නේ නැහැනේ ආහාර නැන්නා. එනං අර ඔක්කන්ති වූ දවසම මාස 10ක් යනකොට ඒ තත්වෙමයි. හැබැයි ආහාර ගන්න නිසා දවසෙන් දවසම අර මවගෙන් ආහාර ගන්නවා. මවගෙන් එක ආහාරයක් නෙමෙයි ගන්න. ඔය ආපෝ තේජෝ ආයෝ කියන රූප සමුදය, ආහාර සමුදය විතරක් නෙමෙයි. දැන් ඒ මාස 10 තුල අම්මාට යම් යම් ආකාරයකට මනසට එනවා නම් යම් යම් සිතුවිලි අරමුණු, හොඳ නම් යහපත් නම් ඒවා සංචේතන ආහාර හැටියට එනවා, පස්සම්පස් ආහාර හැටියට එනවා. බැරදි දේවල් එනවා නම් මව කුසට අර රණ්ඩු සරුවල්, දබර, තරහ, කම් කටුළු, ප්‍රශ්න ගැටළු, ඒ අනුව අර දරුවත් අර මාස 10 තුළ අර මන් දරුවගේ හිතෙත් කේන්තියක්, කෝපයක්, ද්වේෂයක්, වෛරයක් අර අම්මගේ චේතනාව අනුව එනවා. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට දරුවෙක් ලැබෙන්න දවසකට අර ඔක්කන්ති වුණා නම් එදා ඉඳන් ඒ මාස 10 තුළ මව දැන් තමන්ගේ හැසිරීම රටාව ඒ දරුවගේ යහපත සඳහාත්, තමන්ගේ යහපත සඳහාත් මේ තීනි සුචරිතයේ හැසිරෙන්නට ඕන. ඒ අනුව පින්වත් දරුවෙක් බිහි වෙනවා. හැබැයි ඔක්කන්ති උනේ පින්වත් නොවන ණයකාරයෙක් නම්, මාරු දරුවෙක් නම් අර අම්මට ඒ දරුවා බිහි වුණ ගමන්ම අර දරුවාගේ විඥාන ශක්තියනොත් යම් යම් අර දොළදුක හැදෙන්නේ එහෙම මොකද? ඒ අර දරුවාගේ විඥාන ශක්තියත් අම්මට ක්‍රියාත්මක වෙලා වැරදි දේවල් කරන්න දොළදුක හැදෙන්නේ. ඒක අර දරුවාගේ විඥාන ශක්තිය ඇති වෙන දෙයක්. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මව කුසකට දරුවෙක් ඔක්කන්ති වූ දවසේ ඉඳන් මාස 10ක් යනකම් හෝ දරුවා ලැබෙනකම් හෝ මාස 10ට පෙර ඒ දරුවා 100%ක්ම සියලු ආහාර විඥාන ආහාර සංචේතන ආහාර පස්ස ආහාර කබලින්කාර ආහාර ඔක්කොම ගන්නෙ මවගේ හරහා මවගෙන්මයි සියලු දේ ඒක නිසා මවගෙන් පමණයි එතෙන්දී ලැබෙන හැබැයි අරාගන්තුකේ උපගිලිටේන උපගිලිට්ටම් මවට ලැබෙනකොට ඒක දරුවාට බලපානවා ඒ වගේම මවගේ හිතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ යහපත් චේතනා තියෙනවනම් ඒ දරුවා පින්වත් දරුවෙක් ඒ දරුවට ඒ යහපත සිද්ධ වෙනවා ඒ ධර්මතාවයේ දරුවට ඉපදුන දවසේ නම් ඒක පෙන්වන්න පෙන්නනවා ඒක නිසා මේ දරුවෙක් ලෝකෙට බිහි කරාට පස්සේ නෙමෙයි මේ විඥාන ශක්තිය උපදින්නේ අර මවගේ කුසේදිමයි මේ විඥාන ශක්තිය විඥාන බීජය පැලවෙන්නේ ඔක්කාන්ති වෙන්නේ ඒක තේරුම් ගන්න හොඳයි එහෙනම් දැන් එහෙමනම් අදට මේ ධර්ම දේශනාව සාකච්ඡාව අවසానයි තව සිහිපත් කරගන්න ඕන තව තියෙන දවස් එකමාර හෙට ප්‍රාස්පතින්දා හෙට උදේ සත්තාට්ඨාන කුසලයේ සූත්‍රය දේශනා කරනවා හවස කිංති සූත්‍රය සංඝ වේද සූත්‍රය ආනන්තරික පාප කර්ම සූත්‍ර දේශනා කරනවා ධර්ම සාකච්ඡා දෙකක් තියෙනවා අපේ සේනාපති ස්වාමීන් වහන්සේත් හෙට උදේ දවල් ධර්ම දේශනා දෙකක්ම කරනවා අනිද්දා අවසానයි අනිද්දා උදේ වරුවේ අනුධම්ම සූත්‍ර 5 4 සහ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනවා හවස් වරුවේ සිකුරාදා දවල් 1ට මේ සමාලෝචන සතිය ආරම්භ කරනවා 1ට හෝ 1යි කාලට 4යි කාල වෙනකොට අවසానයි 4යි කාලින් පස්සේ තම තමන්ගේ ගෙවල් වලට යන්න පුළුවන් සියලු දිනාට අවස්ථාව ලැබෙනවා සියලු දිනාට යන්න පුළුවන් අර දුරම දුර පළාත්වල ඉඳන් ආපු යම් යෑමේ අපහසුකම් තියෙන කිහිප දෙනෙකුට පමණක් නැමෙතුණාට වරදක් නැහැ නවත ගන්න පුළුවන් කම තියෙනවා මොකද අනිද්දා සිකුරාදා හවසට 20 වෙනිදා හවසට තවත් පිරිසක් එනවා නවතෙන් ගන්න අර සූර්යවැව භාවනා වැඩසටහනක් තිබුණා ඒ භාවනා වැඩසටහනට සහභාගී වූ පින්වතුන් 230 දෙනෙක් පමණ ඒ අර ස්ථාන හතර වැඳ පුදා ගන්නට සමන් මහත්තයා කාලිදාස මහත්තයා ඒ පීකේ මුදලානි මහත්තයා ඒ කට්ටියක් එක්කලා ඒ පිරිසක් එක්කගෙන ඉනවා ඒගොල්ලන්ට නවාතැන් දෙන්නත් ධර්ම දේශනාවක් පවත්වන්න තියෙනවා 20 වෙනිදා හවස. ඉතින් ඒක නිසා ඒ අයටත් අවස්ථාවක් ලබා දෙන්න මේ ළඟ අහල පහල ඉන්න ගෙදරවල් වලට යන්න පුළුවන් සියලු දෙනාට ඒ සමාලෝචන සතියෙන් පස්සේ හවස හතරෙන් පස්සේ යන්න පුළුවන්. යන්නම බැරි අපහසු අය දෙපිරිසම දෙපක්ෂයේම ස්ත්‍රී පුරුෂ කොහේ හරි අපි කාමර දෙකක් ලබා දෙනවා ඉන්න. ඒ අනුව අර අලුතෙන් එන 230 දෙනාට නවතම් පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් දැන් කල්පනා කරගන්න ඕන අද දැන් තව විනාඩි 5කින් 6කින් මේ ගිලම්පස දානය රැහැටි කරලා තියෙනවා. මේ සිව්වනක් පිළිසෙටම කැස්බෑවේ සිට පැමිණි අමල් පියනන්ද මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් මීට අවුරුදු 7කට පෙර මියගිය ලක්ෂ්මන් පියනන්ද පියාටත් එවැගේම මියගිය සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් පිණිස මෙම ගිලම්පස දානමය පූජාව සිව්වනක් පිරිසට පූජා කරනවා. ඒ නිසා සියලු දෙනාම ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව ඒ පියනන්ද මහතාටත් ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් දීලා පින් අනුමෝදන් කරලා තමන් ණයෙන් මිදී නිදහස් වී පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ කිලම්බස් දානයත් භාවිතා කරන්න පුළුවන්. දැන් සියලු දෙනාම මේ ගාථාවන් කියලා පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ ගාතාවන් කියන. එත්තා ආචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා සබ්බ සම්පත්ති සිටියා. එත්තා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතං සමා හෝතු යාව නිපාන පත්‍යා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. සියලු දෙනාටම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නට මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා, හේතු වාසනා වේවා.